අද ජූලි මාස 21 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට ගෞරවනීය වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවනීය වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් අවසාන වශයෙන් පුණ්‍ය අනුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේටම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ කම්ම ජහස්ස බිකුණෝ ධනුමානස්ස පුරේ කතං රජං අමමස්ස ටිතස්ස තාදීනෝ තත්තෝ නති ජනං ලපේතේව. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච වෙලාව ප්‍රයෝජනෙට අරගෙන අපි බලමු අද දවසට අදාළ යම් කිසි පැහැදිලි කර ගැනීමක්, ඒ සඳහා ඉඩක් වෙලාවක් අරගන්. ඉතින් අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස අතරම මේ අපි කරන පුහුණුවට බොහොම සම්බන්ධ කරන්න පුළුවන්, බොහොම අනුගත වෙන දෙයක්, ඒ අදහසක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි බලමු ඒ අදහසේ කියන දේ මොකද්ද කියලා. එතකොට මෙතෙන්දී සඳහන් වෙන්නේ මේ යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ. මේ භික්ෂූන් වහන්සේ පරයංක භාවනාවක, එහෙම නැත්නම් සතිමත් හිඳ ගැනීමක යෙදිලා ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මේ ස්වාමින් වහන්සේට පෙර කර්මයෙන් ඇති වුණු යම් කිසි කටුක වේදනා දැනෙනවා. එතකොට මේ හාමුදුරුවෝ මේ පෙර කර්මයෙන් හටගත් මේ කටුක වේදනා දරා ගනිමින් ඉවසමින් දිගටම මේ සිහිය පිහිටවාගෙන කල් ගෙවනවා. ඒකෙන් අධෛර්යයටපත් නොවි, ඒකෙන් අර විදිහට ආපු වේදනාවට යටත් නොවි මේ හාමුදුරුවෝ මේක ඉවසා දරාගෙන, මේ සිහිය පිහිටවාගෙන දිගට මෙහෙම කල් ගෙවනවා. අන්න එහෙම කල් ගෙවන බව මේ අසල ඉන්න භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඉතින් ඒ දැක්කහම භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ හාමුදුරුවෝ ඉලක්ක කළා කියපු සතුටු වාක්‍යයක් තමයි මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්තේ. මෙතන මොකද්ද කියන්නේ? සබ්බ කම්ම ජහස්ස බික්කුණෝ ධනමානස්ස පුරේ කතං රජං. මේ විදිහට සියලු කර්ම දුරලන ධනමානස්ස පුරේ කතං රජං, මේ විදිහට මේ පෙරකල කෙලෙස් දූවිලි කම්පා කරන, කෙලෙස් දූවිලි කම්පා කරන, අමමස්ස ටිතස්ස තාදීනෝ, මේ මගේ කියා ගැනීමක් නැති මේ තැනැත්තා, එහෙම නැත්තම් මේ භික්ෂුව, අත්තෝ නති ජනං ලපේතවේ. කම්පා නොවන මෙන්න මේ භික්ෂුව ජනයාට කිය යුත්තක් ඒ භික්ෂුවට නැත. ජනයාට කිය යුත්තක් නැත. අර විදියට කම්පා නොවී මේ මගේ කියා ගැන්මක් නැතුව මේ විදියට ඉඳින මේ භික්ෂුවට අන්න ජනයාට කියන දෙයක් නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සතුටු වාක්‍යයේදී ඉදිරිපත් කරන්නේ. එතකොට අපි ගත්තොත් මේ සිදුවීම, මේ අවස්ථාව කියන දේ අපේ මේ ප්‍රතිපදාවට බොහෝ ගැළපෙන, අනුකූල වෙන දෙයක්. දැන් අපි හිතුවොත්, කල්පනා කරොත්, සාමාන්‍යයෙන් දැන් මේ වගේ වැඩකට අලුතෙන්ම බැහැගන්න කෙනෙක්ට උනත් ගොඩාක් අපහසුතා දැනෙනවා. අපහසුතා දැනෙනවා සක්මන් පරියංක වගේ පුහුණුවක් සිද්ධ කරනකොට. එක පැත්තකින් මේ කය තුලින් යම් යම් වේදනා, අහේතුක අපහසුතා මතුවෙලා එනවා. ඒවා අහේතුකයි. මේ මොකට ආවද, මොකක් හින්දාද මෙහෙම දැනෙනවද කියලා හොයාගන්න බැරි තරම් බැලූ බැල්මට. නමුත් ඒ වගේ දේවල් මතුවෙලා එනවා. ඒතර ඒ වගේ දේවල් මතුවෙනකොට ගොඩ දෙනෙක් අධෛර්යමත් වෙන සුළුයි. ඒගොල්ලෝ කියනවා, මේක හරින වැඩක් නෙමෙයි, මේ පුහුණුව මට හරින එකක් නෙමෙයි කියලා. ওই විදියට නොයෙකුත් චෝදනා නගනවා, අධෛර්යමත් වෙනවා. ඕම අවස්ථා කොතෙකුත් අපිට දකින්න පුළුවන්. නමුත් ඇත්තටම මේ අපි හිතමු දැන් මේ කියන කතාවේ වගේ මේ පෙර කර්මයෙන් මතුවෙලා එන මේ විදිහේ වේදනා, අපහසුතා දරාගෙන කරගෙන ඉදිරියට ගියොත් අන්න මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේක තමයි මේ කර්ම දුරලන ක්‍රමය. මේක තමයි මේ කෙලෙස් දුවිලි කම්පා කරන ක්‍රමය. මේ මගේ කියා ගැනීමක් නැතුව කම්පා නොවී ඉන්න මේ තැනැත්තට ජනයාට කියන දෙයක් නැහැ. මොකද්ද මේ ජනයාට කියන කතාව? සාමාන්‍යයෙන් ඔය කමටහන් වාතාලා බලන්නකෝ, කොච්චර කෙන්දිරියක් ගානවද සමහරු කියලා. අයියෝ බලන්නකෝ, මෙහෙම කැක්කුමක් ආවෑයි කියලා ඔන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කැක්කුමේ ඉතිහාසය කියනවා, මට මෙන්න මේ අවධියේ මෙහෙම අනතුරක් වුණා, ඒකට පස්සේ ඔපරේෂන් එකක් කරා, ඒ ඔපරේෂන් එක ඉඳ තමයි දැන් මේ ගානින් හරි ඇපිලා ඉන්නේ, තාමත් ඒ වුණාට මේ විදිහ අපහසුතාවයක් තියෙනවා කියලා අර කේස් හිස්ටරි එක ඔක්කොම දෙනවා. එහෙම විස්තර කරනවා. ඉතින් ආගෙන ඉන්න කෙනාටත් ඉතින් අර පෙර කරපු කර්මයක් පල දෙන්න එනවා වගේ ගතියක් තමයි දැනෙන්නේ. එහෙම තමයි දැනෙන්නේ. කෙසේ නමුත් තේරුම් ගත යුතු තමයි මේවා මේ ජනයාට කියන දෙයක් නෑ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඔබ කෙඳිරි ගෑවයි කියලා වැඩක් නෑ. ඒ වෙනුවට ඉවසා දරාගෙන ගියොත්, දිගට පරියන්ක ඉඳියොත් අන්න මොකද වෙන්නේ? මේ කර්ම දුර්වලන ප්‍රතිපදාව, අර විදියට කෙලෙස් කම්පා කරන ප්‍රතිපදාව, මේ විදියට මගේ කියා ගැනීමක්, මේ වේදනාව මගේ කරගන්නේ නැතුව ඒක සිහියෙන් දැනගනිමින් ඉන්න පුළුවන් නම් අන්න ඒ තැනැත්තාට මේක කිව්වයි කියලා ඇති වැඩකුත් නෑ, කියන්න උමනාවකුත් නෑ. ඔන්න ඔය කියන වෙනස පරිවර්තනය තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරන්න. එතකොට ඕක තන්නි කරම මේ පුහුණුවට ඉලක්ක කරලා කතා කරන්න පුළුවන්, මතක් කරන්න පුළුවන් දෙයක්. පුහුණුවේ මතුවෙලා එන ඔය නොයෙකුත් පරිච්ඡේදවලදී කොතෙකුත් කායික, මානසික අර විදියට දුක්ඛ දෝමනස්ස මතුවෙලා එනවා. එහෙම දුක්ඛ දෝමනස්ස මතුවෙනකොට ඒවට අපි ගොඩාක් චෝදනා කිරීම තමයි කරන්නේ. අපි කියනවා, බලන්නකෝ වෙච්ච දෙයක්, බලන්නකෝ මේ හිතිවිලි, බලන්නකෝ මේ ඇඟේ අපහසුතා කියලා ලොකු විස්තරයක් කරනවා. දැන් ඊයේ පෙරේදාත් කෙනෙක් ඇවිල්ලා ඉන්දියා දවස් 10-14 කරද කොහෙද කියලා ඇවිල්ලා දවස් 3න් ගියා. එයා ඉතින් අසනීප ලිස්ට් එකක් ගෙනහලා ඉදිරිපත් කරනවා. ඉතින් ගණන් ගත්තේ නැතුවම හිතනවා මේ හාමුදුරුවෝ මහා දුෂ්ටයි. දුෂ්ට ගතියකුත් තියෙනවා තමයි, ඒක වෙන කතාවක්. එසේ නමුත් දුෂ්ටයි. මේ අසනීපේ මායින් කරන්නේ නැහැ, ගණන් ගන්නෑ. මෙච්චර මේ අපහසුතාවකින් මං ඉන්නවා, ගාණක් නැහැ. මේ මගේ දුක තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඔය ඔන්න ඔය වැඩේ තමයි තියෙන්නේ. මේ පෙර කරපු කර්මයට මතු වෙලා එනවා මේවා. ඒ එනකොට ඒක දරාගෙන ඉන්නේ නැහැ. ඒ කර්ම දුරලන ප්‍රතිපදාවට කැමති නැහැ. ඒ වෙනුවට තව කර්ම රැස් කරගන්න ප්‍රතිපදාවකට බැහැලා එක්කෝ දවස් තුනෙන් ගෙදර යනවා. නැන ගිහිල්ලා වෙන මොකක් හරි තව අලුත් දෙයක් රැස් කරගන්නවා. ඔහොම තමයි ඉතින් ගොඩ දෙනෙක් මුහුණ දෙන්නේ. ඒ මුහුණ දීම තුල අන්න මොකද වෙන්නේ? නැවත නැවත මේ ක්‍රියාවලිය සනාථ වීමක්, කර්ම රැස්වීමක්, දුරලීමක් නෙමෙයි. අර කෙලෙස් දූවිලි තව තව තහවුරු වීමක්, අර දැඩි මගේ කියා ගැනීම තව තව වර්ධනය වීමක්. එහෙම දෙයක් වැඩි වැඩියෙන් ඇති වෙවි ගෙති ගෙති වගේ ඉස්සරහට යන ගමනක් තමයි මේ තියෙන්නේ. එතකොට එහෙනම් අපිට පුළුවන් නම් මේ මොන මොන අපහසුතා ආවත්, මොන ප්‍රශ්න ආවත් මේක පොඩ්ඩක් දරාගෙන කරගෙන ඉන්න, එහෙම ඉන්න පුළුවන් නම් අද දවසත් කොහොම හරි ගෙවාගෙන හෙට දවසෙත් ආපහු පරියන්කයකට වාඩි වෙන්න පුළුවන් නම්, අනිද්දටත් ඒ අපහසුව සමහර විට තියුණොත් ඒත් දරාගෙන කරගෙන යන්න පුළුවන් නම් අන්න තේරෙනවා ඔය කර්ම දුරලන ප්‍රතිපදාව ගැලපිලා එන ආකාරය. එහෙම නැත්තම් ඉතින් කර්ම රැස් කරන ප්‍රතිපදාවකට වැස ගන්න බැරි නෑ. ඉතින් ඔන්න ඔහොම යථාර්ථයක් මේ පුහුණුව තුළ තියෙනවා. ඒතර ඒ කමඨහන් වාර්තාවලට උපදේශක් ලැබෙන වෙලාවට අහලා බැලුවොත් හරි උපදේශ වෙන්නේ ගොඩක් වෙලාවට හරි ඉතින් ඇත්ත තමයි, අමාරු තමයි, ඔය ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් දිගට කරගෙන යමු. ඒ උපදේශ තමයි අහලා බැලුවොත් ඇහෙන්නේ ගොඩක් වෙලාවට. අර කියපු කෙනාව පොඩ්ඩක් ධෛර්යමත් කළා, ඔහොම දිගට යන් ගියාම නොකියන වචනේ තමයි, ගියාම ඔය කර්මය ෂය වෙනවා. ඒ ෂය වෙන්න ඉඩක් දෙන්න එපා ඉතින්. ඉඩ දුන්නේ නැත්නම් ඉතින් ඒ ෂය වීම වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ අදහසක්, ඒ විදිහ මතක් කිරීමක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා කයේ පහසුව වුණත් වැඩි වැඩියෙන් මතුවෙලා එනවා. නොයෙකුත් පරිච්ඡේද මතුවෙනවා. පරිච්ඡේදවලදී අර විදිහට මේ සක්මනේ පරියන්කේ අර වෙහෙස පීඩා පරිච්ඡේද මතුවෙලා එනවා. සාමාන්‍ය කාලය තිස්ස පුරුදු කරන කෙනෙක් උනත් ඒ විවිධ අවදිවලදී ඒවා මතුවෙලා එනවා. කමක් නැහැ. කමක් නැහැ. ඉවසගෙන දරාගෙන කරගෙන යනකොට අන තේරෙනවා ඒ යම් අවදියක් පහ වෙනකොට නැවතත් ඒක දුරු වෙලා ගිහිල්ලා, ඒ අපහසු අමාරු අඩු වෙලා ගිහිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්, පහසුවෙන් කල් ගෙවන්න පුළුවන් තත්ත්වයක් මතුවෙනවා. ඉතින් ඔන්න ඔය කියන කතාව තමයි මේ අපේ පුහුණුවට සමීප කරගන්න පුළුවන් වෙන්නේ. මේ පුහුණුව කරන්න අපිට උපකාර වෙන්නේ. ඉතින් ඔන්න ඔය අදහස දන්නවා නම් අපි මං හිතන්නේ මේ කරනා වූ පුහුණුව, මේ වඩනා වූ ප්‍රතිපදාව අපිට මේ මාර්ගය අඳුර ගන්න අතරමං වෙන්න හේතුවක් නැහැ. මොන දේ ආවත් ඉවසගෙන දරාගෙන කරගෙන ගියොත් අන්න ඒ හැිනේන හැම එකකම කෙලවරක් තියෙනවා. මේකනේ කියන්නේ this too shall pass. මේ මේකත් මේ යන එකක්. මේකත් යනවා කොයිලයි හරි කියලා කියනවා. සමහර ඒවා එනවා වේදනා දීගෙන, අපහසුතා වැඩි කරගෙන, දත් පිලිස්සගෙන එනවා. රිද්දෝගෙන එනවා. ඒතකොට ඒ වෙලාවට කියනවා මේ කිඩ්නි ස්ටෝන් එකක් වගේ පාස් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒත් අනිවාර්යෙන් පාස් වෙනවා. කිඩ්නි ස්ටෝන් එකක් පාස් වෙනකොට කොහොමද කියලා ඒ කට්ටිය දන්නේ නැති පාස් වෙච්ච කට්ටිය. එතකොට ඒ වගේ පාස් වෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒත් මේක යනවා. කිඩ්නි ස්ටෝන් එකක් ගියා වගේ හරි යනවා. ඉතින් කේන්ද්‍රී ගාගෙන අමාරු වේගන, ක්ලාන්ත වේගන, වේදනාවෙන් මිරිකිලා හැඹරිලා හරි කොහොම හරි මේක යනවා කියන බව දැනගන්න කියලා කියනවා. කොමාරි මේක පාස් වෙනවා. අමාරු වෙලාවට ඉතින් කිඩ්නි ස්ටෝන් එකක් පාස් වෙනවා වගේ තමයි පාස් වෙන්නේ. එසේ නමුත් අනිවසගෙන දරාගෙන කරගෙන ගියොත් මේ ප්‍රතිපදාව තව තව ඉදිරියට Java කැවෙනවා වැඩෙනවා. ඉතින් එන්නේ අදහස ආධුනික කෙනෙක්ට විශේෂයෙන් අදාළයි. පරණ කට්ටියටත් අදාළයි. කාටවත් මේක අයින් කරන්න බෑ මේ කියන දේ. මේ අවවාදය දුරලන අවධියක් නෑ වෙනුවට හැම වෙලේම මෙන්න මේ කී අවවාදය අපි දන්නවා නම් මේ එන දේ මොනවා වුණත් මේක ඉවසගත්තොත් ඉවසගෙන කරගෙන ගියොත් අන්න එයා තමයි මේ ප්‍රතිපදාවේ දක්ෂයා බවට පත් වෙන්නේ. එයා තමයි මේ ප්‍රතිපදාව දිනන තැනැත්තා බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අධෛර්යයට පත් වෙලා අර විදියට ජනයාට දොස් කිය කිය ජනයාට කොම්ප්ලේන් කර කර අර අඬවැඩියාව භාවිත බහුලීකත කර කර හිටිය හැකි. ඉන්ද්‍රිය ගඟා ඉඳිය හැකි. මේක හරියන්නේ නැහැ මේක මට බෑ කියලා කියෝ කියෝ ඉන්න පුළුවන්. ඉතින් නමුත් ඒ ක්‍රමවේද නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරන්නේ. අමාරුයින් නමුත් මෙන්න මේ විදිහට දරාගෙන කරගෙන ඉන්න මේ භික්ෂුව වගේ දරාගෙන කරගෙන ඉන්න කියලා තමයි මේ ළඟපාතේ ඉන්න භික්ෂුවක් පෙන්නලා මේ භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. මේ අවස්ථාව මේ කමඨහනක් සුද්ධ කරන්න ප්‍රයෝජනෙට ගන්න. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. සිහිය පීටවාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉන්න තමයි තියෙන්නේ. සක්මනේ එන දේ සක්මනේ දුරු කරන්න. පරියංකේ එන දේ පරියංකේ දුරු කරන්න. ඒකේ දුරු කරනවා කියන්නේ මොකද්ද? අපි හිතමු සක්මනේ ඇවිදගෙන යනකොට ඔන්න කය තුලින් අමුතු නිකම් පදේශයක වේදනාවක් වගේ දෙයක් අහේතුක අපහසුතාවයක් මතුවලා එනවා. එතකොට තග්ගාල සක්මනේ මේ සක්මණෙන් අයින් වෙලා මොකද්ද මේ වුනේ කියලා බාම් ගන්න යනවා වෙනුවට ඒ සක්මණේ ඒ වේදනාව දරා ගනිමින් කල් ගෙවුවොත් ඔන්න තේරෙනවා ඒකේ අවසානයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕවා කොයි දේ වුණත් ඔය විනාඩි 50ක් වගේ වෙනකොට කොහොමත් එයාගේ නර්තන ඉදිරිපත් කළා අවසන් වෙනවා. පෑය යනකොට කොහොමත් නවතත් ගොඩක් දුරට තැම්පත් වෙලා තමයි මේ සක්මන ආහාර වෙන්නේ. එහෙම ඉන්දියොත් තේරෙනවා මේ ඉරියව්වේ ඒ ආපු ඉරියව්වේ මම ඒක අවසන් කරා. ඊට පස්සේ පරයන්ක භාවනාව කරනකොට සමහර වෙලාවට ඔය අතීත සිදුවීම් වගේ ඔස්සේ සිතුවිලි සිය ගණනක් මතුවලා එනවා. විවිධ පැතිකඩ වලින් ඒ සිදුවීම ගැන හැර දක්වනවා. ඒකේ හොඳ නරක මතක් කරනවා. ඒකේ මින්ද දුක් මතක් කරනවා. හොම දැක ගන්න පුළුවන්. ඒ අවස්ථාවටත් මේකට මූණ නොදී පලා යන එක පහසුයි. නමුත් අන්න මොකද කරන්නේ? දරාගෙන කරගෙන ඉන්දියොත් තේරෙනවා අන්න ඒ පරයන්ක ඉරියව්වේ ආපු ඒ අපහසුතාවය අපි ඒක අඳුන්නමු දෝමනස්සයක් කියලා. දෝමනස්සය අන්න ඒ ඉරියව්වේ මම දුරු කරා. ඊළඟ ඉරියව්වට අරන් ගියේ නෑ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? අදෙන් හෙටට අරන් යනවා. මේ පරියන්කෙන් ඊළඟ ඉරියව්වට භාගයක් අරගෙන තමයි නැගිටින්නේ. අදින් හෙටට අරන් යනවා. හෙටින් අනිද්දාට අරන් යනවා. මේ රිට්‍රීට් එකෙන් ඊළඟ රිට්‍රීට් එකට අරන් යනවා. භාවනා මධ්‍යස්ථානේ ඉඳලා ගෙදර අරන් යනවා. ඕමම අරන් ගිහලා ගිහලා අන්තිමට මේ ජීවිතේ ඉඳලා ඊළඟ ජීවිතේට අරන් යනවා. ඕක තමයි වෙන්නේ. ඒ හැමෙලේම බ්‍රෝඩ් ෆෝවර්ඩ් මේ විදිහට ශේෂයක් තියෙනවා. ශේෂය ඉතුරු කරගෙන තමයි යන්න තමයි ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මේ ශේෂය දුරු කරන්න. ශේෂය දුරු කරන්න. ඉතුරු කරන්න එපා. තව දුරටත් වෙන එකකට තව එකකට ඉතුරු කරගන්න එපා කියන අදහස තමයි තියෙන්නේ. ඒක අමාරුයි. මේ කියනවාට වගේ ලේසි නෑනේ කරන්න ගියාම. කරන්න ගියාම ලේසි නෑ, දරාගෙන ඉන්න අමාරුයි. නමුත් ක්‍රමානුකූලව කරගෙන යන කෙනා දිනු. අනිත් කෙනා ඒ නැවතිච්ච තැන නවතිනවා. දැන් අද කාලේ නිකන් ඔය මොටිවේෂනල් කෝට්ස් වල මේ නූතන මොටිවේෂනල් කෝට්ස් වල තියෙන මෙන්න මෙහෙම අදහසක්. මේ දිනන තැනැත්තා ගැන කවුද දිනන්නේ? නෑ මේ නුවණැත්තද ඉහෙල හොඳම නුවණ තියෙන තැනත්තද දිනන්නේ? ද ස්මාර්ටස්ද? මේ විදිහට ස්මාර්ටස් මෑන්ද දිනන්නේ? නෑ එයත් නෙමේ දිනන්නේ. එහෙම නැත්නම් strongest ද වැඩිම ශක්තිවන්තයාද දිනන්නේ. එයත් නෙමේ දිනන්නේ. සාමාන්‍යයෙන් too smart කට්ටිය හැම මොකද වෙන්නේ දන්නවද? ඒගොල්ලෝ මොකක් හරි analysis එකක් දාගෙන මොකක් හරි කෙනෙක්ගේ අඩුපාඩුවක් හොයාගෙන මොනවා හරි වැරදි ටිකක් දාගෙන මොකද කරන්නේ? ඉක්මනටම අතහැරලා යනවා. මීට වැඩිය හොඳයි ගිහිල්ලා අරක කරා නම් කියලා too smart. අමාරු ඒතකොට ටිකක් නිකන් smart වැඩි වුණාම අමාරු වෙනවා. ඉන්නට ඒ කට්ටිය ඒ විදිහේ තර්ක විතර්ක දාගෙන analyze කරගෙන එහෙම යනවා යන්නේ. තව කට්ටියක් ඉන්නවා අර විදිහේ අපි හිතමු නිකන් ශක්තිවන්තයෝ වගේ කට්ටිය. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔක්කොම පෙරලගෙන කඩාගෙන බිඳගෙන ගිහිල්ලා නුදුරේදීම එක්ක ගහක් මුල නැත්නම් ගලප්පල්ලේ වැටිලා නැති අතප්පයක් කඩාගෙන ඒගොල්ලන්ගේ ගමන අහවර කරගන්නවා. මේ ස්ට්‍රොංගස් කට්ටියත් හරියන්නේ නැහැ. නෑ එහෙම ගයි කට්ටියටත් අතරමඟදීම මොනවා හරි ආපදාවක් වෙනවා. කවුද මේ දිනන්නේ? දිනන්නේ අන්න මේක මේ දිගටම අතාරින්න නැතුව අල්ලන් ඉන්න මිනිහා කියලා තමයි කියන්නේ. Man who thinks he can. මේ විදිහට මේ දිගට මොන දේ ආවත් මට මේක පුළුවන් කියන අදහසින් දිගට දිගට කරගෙන ඉන්නවා. අනේ ඒ කෙනා තමයි දිනන්නේ කියලා ඔය අද කාලේ විදිහට යම් අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ වගේ අදහසක් මේ ශාසනයටත් හොඳයි. මේ ශාසනයත් හැම වෙලේම ඉතින් මේ ප්‍රතිපදාව ගත්තොත්, මේ පුහුණුව ගත්තොත් මේක හැම වෙලේම ඉතින් ඉදිරියට යනවනේ. අපි මේකේ ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ මේකට. අදාළ නැහැ. ඉන්දියොත් අපිත් යනවා. ඉන්දිය නැත්තම් නැවතිච්ච දැන නවතින්න පුළුවන්. ඒක නිකන් පෞද්ගලිකව ගත්තාම එක්කෙනෙක් ඉලක්ක කළා කිව්වහම නිකන් හරි නිකන් කටුක අදහසක් එන්න පුළුවනි. ඇයි අප්පා එහෙම නිකන් ආමාව අතහැරලා යන්නේ කියලා. නමුත් ඉතින් ඊට වැඩිය ලොකු ක්‍රියාවලියක් නෙමෙයි යන්නේ. ඊට වැඩිය ලොකු වපසරියක් මේ තුල තියෙනවා. ඔය අර අපේ මේ ආරන්නේ ඔය නැවතිලා ඉඳපු කපිත් එක්ක ඉන්දියා. මේ කපිත්තා කියනවා මිනිහා අවුරුදු 30ක් නැවක ඉඳලා නැව් භාෂාවෙන් තමයි ඔක්කොම කතා කරන්නේ. ස්වාමීනාස ship is always moving. මේ නැව හැම වෙලේම ගමනේ තමයි තියෙන්නේ. ගමනේ තමයි තියෙන්නේ. එතකොට මම නැවේ ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ නැවේ ගමනට. මම නැවේ ඉදියොත් මම නැවත් එක ගමන් කරනවා. මූදේ වැටුනොත් ඒ මූද වැටිච්ච දෙන අතර වෙනවා. මං වැටුනේ නැහැ කියලා මේ නැව නැවතින්නේ නැහැ, නැව හරවන්නේ නැහැ. අර කන්ටේනර් දහස් ගාණක් පටවගෙන යන නැවක් නේ. මේකෙන් මූදට වැටුණා කියලා ඒක නවතින්නේ නැහැලු. ඒක නවතින්නේ නැහැ. ඒ වෙනුවට ship is always moving. නැව හැම වෙලේම යමින් තමයි ඉන්නේ. මම නැවේ ඉදියොත් මමත් ගමන් කරනවා. මුදිර වැටුනොත් වැටුණු තැන නතර වෙනවා. නතර වෙන්නේ නැහැ ඊට පස්සේ නතර වැටුණ තැන ඊට පස්සේ ගිලෙනවා. ඊට පස්සේ උස්ම හිර වෙනවා. මාළුව ඇවිල්ලා කෑල්ලක් දෙකක් කඩාගෙන කනවා. ඒ ග්‍රේට් වයිට් කෙනෙක් එහෙම වුණොත් ඒක කටයි. නෑ එහෙම නෙවෙයි. එතකොට මේ වැඩේ නවතින්නේ නැහැ. අපි ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. පද්ධතිය යනවා. මේ මේ ප්‍රතිපදාව නැමැති මේ ශාසනය නැමැති නැවත් ඔය වගේ තමයි. එතකොට කෙනෙක් අදහැරිමත් වෙලා ඔන්න අර මූදර පැනන වගේ නවතිනවා. ඉතින් නැවතුනහම මේ නැව නවති කියලා තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. මම නැවතුනහම මේ නැව නවති කියලා. මම නැවතුනහම මේ අනිත් කට්ටියත් නවති කියලා. ඒ තර්කේ එච්චර සාර්ථක එකක් නෙමෙයි. මේ වෙනුවට නැව යනවා. නැව යනවා. එතකොට අන්න තමුන්ගේ යහපත බලාපොරොත්තු වෙන කෙනෙක් මොනවා හරි ක්‍රමවේදයකට මේක එලිලා ඉඳියොත් අන්න මොකද වෙන්නේ? අන්න දිගට දිගට ගමන කෙරෙනවා වෙන්න පුළුවන්. ඒ අදහස තමයි අපි දරාගත යුත්තේ. එහෙම නැත්නම් අර නැවතුනේ නෑ, නැව නැවතුනේ නෑ, මං නැවතුනාට කියලා දොස් කිවට වැඩක් නෑනේ. මේක නිකන් අර අපි කොහෙදෝ දුර ගමනක් යනවා. යනකොට කාලෙකට කෙනෙක් ඇවිල්ලා අත්වැල් බැඳගෙන හොඳට හිතවත් වෙලා අපිත් එක ගමනේ යදෙනවා. හැබැයි ටික දවසකින්ම ඔන්න මොකද වෙන්නේ? මේ පහු බැහැලා වේගය අඩු වෙලා ඔන්න අතහැරෙන ගතියක් වගේ දෙයක් මතුවෙලා එනවා. එතකොට ඉතින් අර කෙනා බලාපොරොත්තු වෙනවා මේ යන පිරිසත් නවතීද මම නැවතින හින්දා. නැත්නම් යන පිරිසත් අධෛර්යමත් වෙයිද මම නැවත අධෛර්යමත් වුන හින්දා කියලා. එහෙම බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වැඩේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ඒක නෙමෙයි ක්‍රමවේදේ. ඒ වෙනුවට ඉතින් පහු බහිනවා නම් කමක් නැහැ. අපි සාමාන්‍ය ගමනේ යෙදෙන්න වෙනවනේ. යෙදෙන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. අන්න ඒ එහෙම යෙදෙනකොට දොස් කිව්වට වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. ඒ කෙනාගේ හිත රිද්දලා වැඩකුත් නැහැ. බලහත්කාරයෙන් ඔබ කොහොම හරි අපිත් එක්කම වරෙන් කියලා එහෙම වැඩකුත් නැහැ. ඔය වොලන්ටියර්නේ ඉන්නේ. වොලන්ටියර් තමයි එන්නේ. වොලන්ටියර් ඇවිල්ලා තමයි ඉන්නේ. ඊට පස්සේ වොලන්ටියර්ම යනවා යන්න. ඒගොල් එහෙම තමයි මේ වැඩ කටයුතු වෙන්නේ. එතකොට ඒක අපිට වළක්වන්න බෑ. දැන් පහුගිය දවසකත් ඔය සතිපාසලේ වැඩ කරපු කෙනෙක් එයා කියලා දැනුවත් කළා. ඉතින් මම ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. සම්බන්ධ වෙන්නේ නැහැ කොහොම අර පරණ කට්ටිය එහෙම කොහොමද සම්බන්ධ නොවි ඉන්නේ? එහෙම හරිනවද කියලා කියලා නිකන් අනම් මනම් තක දානවා. එහෙම වැඩක් නැහැ නේ. වැඩක් නැහැ යාට කියන්න ඕනේ හරි. අබුදුරට බොහොම පිං. අබුදුරට බොහොම පිං. ඉතින් නවතිනවා නම් බැරි නම් මොකද කරන්නේ නේද? බැරි නම් මොකද කරන්නේ? පොඩි ඉඟියක් වගේ දෙන්න පුළුවන් ඉතින් පරිස්සමෙන් කෝකටත් නැවතුනොත් අපරාදේ මේ කරගත්ත වැඩේ කියලා. නමුත් ගොඩක් කලාවට අර හිත රිදවන්නේ නැතු යවන එක තමයි හොඳ ක්‍රමවේදේ. මොකද හේතුව අඩුම ගානේ අර ඉඳපු කාලෙට ගරු කළා නේද? කරපු දවල්ට ගරු කළා. එහෙම හිත රිදවන්නේ නැතු යවනවා නම් අඩුම ගානේ පස්සේ දවසක එන්න ඒ මිනිස්සුන්ට ඉඩක් තියෙනවනේ අපෝ. පස්සේ දවසක ආපහු එකතු වෙන්න ඉඩක් තියෙනවනේ. අර විදියට හිත්‍රි දෝලා යවුවාම මොකද වෙන්නේ? පස්සේ දවසක එන්න තියෙන ඉඩකටත් අවුර ගන්නවා. අවුර ගන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කියෝ බලෙන් අරයි යන්නත් බෑ. මේගොල්ලන්ට ඒ නිදහස දෙන්න වෙනවනේ. මේක නිකන් මේ වහල් සේවයක් නෙමෙයි. මේ ගොඩ දෙනෙට මේ පැටලෙන ගතියක් තියෙනවා. මේක නිකන් වහල් සේවයක් වගේ කියලා. විශේෂයෙන්ම පැවිද්දොන්ට එහෙම පැටලෙන ගතියක් තියෙනවා නිකන්. මේ නිකන් එහෙම බෑ. එහෙම කොහමද? මෙම ඉන්නෝනේ මෙහෙම කරන්න ඕනේ මේ මෙමයි කියලා. නෑ ඒ වහල් ඒ අතීතේ සෑහෙන කල් ඒවට. දැන් ඒ මතවාද අනුමත කරන්නේ නෑ මේ ලෝකෙ. වහල් සේවය අනුමත කරන්නේ නෑ තවදුරටත්. ඒක නිසා එක එක්කෙනාට සේයින් එකක් තියෙනවා. ඒක අපි එපා කියන්නේ නෑ. ඒකට අපි චැලෙන්ජ් කරන්න හොඳ නෑ. ඒ එක එක්කෙනාගේ සේයින් එකක් තියෙනවා. ඒකට ගරු කරන්න පුළුවන්. ගරු කළා අපි බලමු. සමහර විට ආපහු දවසක හම්බ වෙවි නේ. නැවත දවසක හමු වෙන්න පුළුවන්. අරක පැටලව ගත්තා නේ. ඊට පස්සේ අනිකර ද්වේෂය තමයි එන්නේ. අපි ගියානේ අර මෑන් හැන්ඩල් කරන්න මේ වහල්ුන්ට වගේ මේ චෝදනා කරන්න වහල්ුන්ගෙන් වගේ අපිට අවශ්‍ය දේ කරගන්න. එතකොට පුදුම ද්වේෂයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ද්වේෂයෙන් අවුරුදු ගාණක් තරහ වෙනවා. අකටයුතුකම් කරනවා, දුෂ්ටකම් කරනවා, ඕම තමයි ඉතින්. ඒක නිසා තේරුම් ගත යුතු තමයි මේ එහෙම වහල් සේවයක් නැහැ. කවුරු කවුරුත් තම තමන්ගේ මනාපෙන් ඇවිල්ලා වැඩ කටයුතු කරන්නේ. එයාට ඇතිනම් ඉතින් ඇතිනේ. මෙයාට කියනෝනේ සැලියුට් එකක් ගාලා එනම් තැන්කියු මචං. ආපහු දවසක හම්බ වෙමු. හම්බ වෙන්න ඉති තියෙනවා. කියන්න බෑනේ. එන්නේ විදි අදහසින් කරගෙන ගියොත් හන තේරෙනවා විවිධ අවදි වලට විවිධ පුද්ගලයෝ වෙනවා. ඇවිල්ලා නිකන් අයි ගමනේ පෙරමුණ අරගෙන ඉන්නවා. මම තමයි නඩේ ගුරා ගන්නටම යනවා. ඉතින් කමක් නෑ අනේ හොඳයිනේ අප්පා අපිත් මේ ඇවිල්ලා වෙහෙසිලා ඉන්නේ. ඔයා ඉතින් නඩේ ගුරා වෙන්නකොට ටිකක් වෙලා කියලා. ඔන්න ඉතින් දුන්නහම මේ পদවියත් අරගෙන බොහොම උදන්දුයෙන් ටික දවසක් කරගෙන යනවා. එංගොඩ වෙලාවකට මාස දෙක තුනකට අවුරුදු දෙක තුනකට පස්සේ නන්න හැරිලා යනවා. ඔය මේ කාලය කළ අරුමක මහත තමයි ඈ. ටයිම් වල මැජික් එක. ලෙට් ද ටයිම් ඩූ ඉට්ස් මැජික්. කාලෙට එයාගේ මැජික් එක කරන් දෙයි. කරනකොට තේරෙනවා ඔන්න ආගිය අතක්වත් හොයාගන්න බෑ සමහර වෙලාවට. සමහර වෙලාවට වේගේ බාල වෙලා බොහෝ පිටිපස්සෙන් එනවා. ඉතින් ඔහොම ඔහොම දකින්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ එක දිගට කරගෙන යනවා කියන එක අමානුෂිකයි ඒක. ඒක නිකන් මනුස්ස ගුණයකට වැඩි එහා ගියපු ගුණයක් වගේ නිකන් ගොඩ දෙනෙක් අතහරින පැත්තට නේ බර. ටිකවදියක් බොහෝ උනන්දුවෙන් කළා ඊට පස්සේ අතහැරලා දානවා. එහෙම මේ නිවන වගේ දෙයක් ටාගට් කරන්න පුළුවන්ද කියන කතාව තමයි තියෙන්නේ ප්‍රශ්නේ. මේ සංසාරයක් කෙලවර කරන්න යන්නේ. එතකොට පුළුවන්ද? දැන් ඉපාවගේ දවසක ලොක් එකක් ආවා. ඈ බීලා 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 අර අතපය ගැහෙනවා. අත වැඟ දුර්වලයි. ඉතින් දැන් මේ භාවනා කරන්නයි කියලා ඇවිල්ලා බේබදුකම මේ හින්දා මට මෙහෙම කරදරයක් වුණයි කියලා මේ දවස් දෙකක් විතර ඉඳියා. ඉතින් දවස් දෙවෙනි දවසේ මේ වார்த்தාව ලියාගෙන එන්නේ ගොහාම ඇවිල්ලා වார்த்தාව ලියලා නැහැ. මං කෝ ලිව්වේ නැද්ද කියලා. ලිව්වේ නැහැ කිව්වා. ඇයි? ආ මේ මේ අත ලිවෙවුලනවා ස්වාමීන් වහන්සේ ලියන්න අමාරුයිනි. වා අමාරුවෙන් හරි ලියන්න ඕනේ. අමාරුවෙන් හරි ලියන්න ඕනේ. දැන් අත වෙවුලුවේ මොකක් වෙවුලන්නේ මොකක් කරන්න ගිහිල්ලාද? ඒවට ඕන තරම් වීර්ය දාන්න පුළුවන්. බීලා 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 අවුරුදු 20ක් 30ක් දැන් අත වෙවුලනවා. දැන් කියනවා අත වෙවුලන හින්දා මේ වගේ එකක් ලියන්න අමාරුයි මට. අමාරුයි. හරි ලියපන්. පැය භාගයක් හරි අරගෙන ලියපන්. ඒක තමයි ක්‍රමවේදය. නැත්තම් අරවට ඕන තරම් වීර්ය දාන්න පුළුවන්. මේ වගේ සංසාරයක් කෙලවර කරන එකක් වගේ එකක් කතාරන්න ගියාම අම්බෝ. අත වෙවුලනවා. නම්බෝ එච්චර එච්චර මහන්සි වෙන්න බෑ කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඉතින් හරි අමුතු ජෝක් එකක් ඕක. ගෙවල් දොරවල් ඔය ගත්ත දුක්, ඔය සැපයි කියලා හිතාගෙන ඉන්නේව හඹාගෙන ගිහිල්ලා අරගත්ත වෙහෙස, ඔය වගේ ඒවා කල්පනා කරලා බලනකොට මේක මොකද්ද නෑ? මේ මේකට වෙහෙසක් උනන්දුවක් දරන එක මොකද්ද? ඔය අවුරුදු කොච්චර 20 30 40 50 කොච්චර නැහිලා තියෙනවද ඔය ගෙවල් වල දේවල් වලට නෑ? ඔය ලෝක සම්මත දේවල් වලට එහෙම කළා අපි හි බලාපොරොත්තු වෙනවා වරුවෙන් මේක අරගෙන යන දවසෙන් අරන් යන්න දවස් පහෙන් අරන් යන්න කට්ටියනෝ ලෝක තමයි වැඩේ. තමයි වැඩේ. ඒක නිසා මේ ගමන අමාරුයි, ගමන දුරයි. ඒක ගැන ආයි සැකයක් තියාගන්න එපා. නමුත් ඉතින් අමාරුවෙන් හරි යා යුතු ගමන විදිහට මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ, නිර්දේශ කරන්නේ. ඒ නිර්දේශය බාරගත්තොත් අපි දිනුම් වර නොගන්නවා නම් අන්න මොකද වෙන්නේ? ඉතින් අර පැවැත්මක් තහවුරු කරගන්න හැකියාව ලැබෙනවා නැවැත්මක් වෙනුවට. අර විදිහේ කර්ම දිරලීමක හැම වෙතත් රැස් කරගන්න, අර දුවිලි තව තව ස්ථාවර කරගන්න මේ වගේ අවස්ථාවක් ලැබෙනවා. දෙක තමයි වැඩි. එතකොට මේ මොන උපක්‍රමයක් දාලා හරි මොන උපක්‍රමයක් දාලා හරි එලිලා ඉන්න පුළුවන් නම් ඇත්තටම මනුස්සයා පරිවර්තනයකට වෙනසකට ලක් වෙනවා. ඒක බොහොම සත්‍යක්. ඒකයි අපි අපිට අත්දකින්න පුළුවන්. මාසයක් ඉඳියොත් කොහමද? අවුරුද්දක් ඉඳියොත් කොහමද? අවුරුදු දෙක තුනක් ඉඳියොත් කොහමද කියලා තමන්ටම තමන්ගේ වෙනස දකින්න පුළුවන්. ඒ වෙනස දකින්න කල තරම් කාලයක් අපි ඉඳියොත් දවසකට සක්මනක් පරියන්කයක් කරගෙන ඉන්න දවසම භාවනා කරන්නේ කියලා නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානවලම නැවතිලා ඉන්නේ කියලා එහෙම අපි කියන්නෙත් නැහැ. මේ වෙනුවට දවසකට සක්මනක් පරියන්කයක් කරන්නකෝ. ඒක කරගෙන ඉන්නකෝ. ඒ ඉඳීම දිගට පවත්වන්නකෝ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක්. ඈ එහෙම කරගෙන යනකොට තේරෙනවා අන්න ඇත්තටම වෙනසක් වුණා කියලා. වෙනස මොකද්ද? අන්න අර භාග්‍යතුන් වහන්සේ කියන විදිහේ මේ සුභවාදී වෙනසක් මේක. මේ තියෙන කර්ම දුරු කරනවා. මේ දූවිලි කම්පා කරනවා. මේ මගේ කියා ගැනීම තව තව අඩු වෙනවා. අර ලෝකෙට කියන ජනයාට කියන කොම්ප්ලේනුත් හැහෙන අඩු වෙනවා. ජනයාට කියන්න තියෙන කොම්ප්ලේන් ටික වැඩි වෙනවා, අඩු වෙනවා. දාන්නවා කියලා වැඩක් නැහැ මේක. ඔන්නම් වැඩක් නිකන් නැති බව දැනගෙන කියලා බලන්නත් පුළුවන්. ඒත් වැඩක් නැහැ. කිව්වහම තේරෙනවා අයියෝ නොකිය ඉඳියානම් මීට වැඩි හොඳයි කියලා. ඉතින් ඕක තමයි වැඩි. අන්න එහෙම කරගෙන යන්න පුළුවන් නම් දිනු. මොන මේ හේතුවක් හරි කමක් නැහැ. මොන හේතුවක් තියාගෙන හරි කමක් නැහැ. දිගට ඒ දෙන්න පුළුවන් නම්. මේකයි වැඩි. මොනම ක්‍රමයකට හරි අර විදියට නැවේ එලිලා ඉන්න පුළුවන් නම් ඒකයි වැඩේ. හරි. දැන් ඔය සාමාන්‍ය ඔය ත්‍රිපිටකේ වුණත් අමුතු සිදුවීම් තියෙනවා සමහර වෙලාවට. මේ භාවනා කරලා තියෙන්නේ මොකක් ගන්නද? කියලා ප්‍රශ්නයක් එනවානේ. මොකක් නිසාද මේ ප්‍රතිපදාව එළිලා ඉඳලා තියෙන්නේ? ඉතින් එහෙම කෙනෙකුත් අන්තිමට දන්නේ නැතුවම නිවන් ගිහිල්ලා. ඇයි ඒ? කොහොම හරි එළිලා ඉන්දියා. ඉල්ලිලා ඉන්දිය වෙන අදහසකින්. හැබැයි ඒත් වැඩේ හරි. වැඩේ හරි යනවා. හරියන ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. මේක මේ ප්‍රතිපදාවේ එදිලා ඉන්නවා නම් ධර්මයේ විසින් අරගෙන යනවා. ධර්මයේ විසින් අරගෙන යනකොට අන්තිමට දන්නේම නැති තැනකට ගිහිල්ලා තමයි අතහැරෙන්නේ. අර දැන් ඔය නන්ද කුමාරයාගේ කතාවත් ඔය වගේ දෙයක්නේ. නන්ද කුමාරයා නන්ද හාමුදුරුවෝ වුණාට පස්සේ අන්න මේ පැවිදි වෙලා ඉඳියාට මොකද පැවිද්ද ගැන ආසාවකින් නෙමෙයි ඉන්නේ. අර කටපිටාවේ කට්ටියටත් කියනවා මේ අපෝ මේක මම එපා කරපු වැඩක් අප්පා. මං යනවා යන්න මේ සිවුරු ඇරලා යනවා. මේක හරියන්නේ නැහැ කියලා ඕම ඕම කී කී ඉන්නවා. ඕම කී කී ඉන්නවා. ඈ ඊට පස්සේ අර පරණ ඒවා ගැන හිත හිත කල්පනා කර කර ඉනෝම තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට යනවා කොම්ප්ලේන් එකක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කතා කරලා අහනවා නන්ද මේ මේකක් කිව්වද? කිව්වා ස්වාමීනි. ඇයි ඒ? මට මේ ඇයි මේ එපා වෙලා තියෙන? ඇයි මේ මේකට කැමති නැද්ද? ඇයි මේ 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 වගේ අදහසකින් ඉන්නේ කියලා කිව්වහම ඔන්න නන්ද හාමුදුරුවන්ගේ හේතුව කියනවා. නන්ද හාමුදුරුවෝ කියන හේතුව මොකද්ද? මං අර පාත්තරේ අරගෙන ඔබ වහන්සේ පිටිපස්සෙන් එනකොට අර ජනපද කල්යාණි තෙත හිස කෙස් ඇතුව මගේ පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා කිව්වයි අනේ මේ මං බලා ඉන්න ඉක්මනට එන්න කියලා. ඈ ඒ වචනේ මට දරන්න බෑ. ඒ වචනේම තමයි මගේ ඔළුවට නැගිලා එන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අර බලා ඉන්නවනේ. යන්න එපැයි. එයා බලා ඉන්නවා. ඈ යන්න ඕනි. ඒ කියපු කතාවටම හරියන ස්වරූපයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තෙත කෙස් ඇතුව ඈ එහෙම ඇවිල්ලා කිව්වහම ඉතින් යන්නම හිතෙනවා. ඉතින් ඕක හිත හිත තමයි නන්ද හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ. ඉතින් ඉඳද්දී ඉතින් මේක කරන්න හිතෙන්නේ නැති එක අහන්න දෙයක් නැහැ නේ. අද කාලේ කට්ටියටත් ඔය වගේ ලෙඩ තියෙනවා ඉතින්. අර පරණ ඒවා මතක් කර කර ඉන්නවා. ඒ පින්තූර බල බල ඉන්නවා. ඈ ඒක එක්කෙනා එක WhatsApp කර කර ඉන්නවා. ඕම් ප්‍රශ්න තියෙනවා ඉතින්. එදා නන්ද හාමුදුරුව කරපු දේම කරනවා වගේ බැලුවාම නිකන් පේන්නේ. කෙසේ නමුත් ඉතින් ඕම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? හරි නන්ද අපි පොඩි ගමනක් යන් කියලා අර තාවතින් සිරද පොයද අරන් ගිහිල්ලා සක්‍රයාගේ මේ ගෑනු ළමයි ටික අතරට අරගෙන යනවා. අර අප්සරාව 500ක් ඒගොල්ලෝ ගැන සඳහන් වෙන්නේ මේ පරවිපා. පරවිපා කියන්නේ නිකන් පරෙයියෙක්ගේ වගේ පා නෙමෙයි වෙන්නේ නැති. මේ පරෙයියන්ගේ කකුල්වල තියෙන නිකන් අමුතු වර්ණයක්. අන්නේ වගේ ආකර්ෂණීය වර්ණයක් තියෙන පා සහිත දිව්‍යාංගනාව කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඒ පිරිස අතර ගිහිල්ලා වාඩි වෙනවා. නන්ද හාමුදුරුවෝ තරගෙන ගිහිල්ලා වාඩි වෙනවා. ඉතින් දැන් අර අරක හිත හිත ඉඳපු එක පැත්තක තියලා දැන් මේ වට පිටාවේ ඉන්න කට්ටිය දිහා බැලුවාම ඉතින් නන්ද හාමුදුරුවෝත් ඉතින් ඒක දිහාම බලාගෙන ඉන්නට නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද නන්ද කකුල් කකුල් කොහමද කියලා අහනවා. ඈ කියලා වැඩක් නැහැ ස්වාමීනි. මේ බලන්නකො මේ කට්ටියගේ ලස්සන පුදුම මේ ආකර්ෂණයනි තියෙන්නේ කියලා. ඉතින් අනා ජනපද කල්යාණි දොන්ද මේ කට්ටියද කියලා. අයියෝ ජනපද කල්යාණි මොකද්ද? මේ අපි ආලා තියෙන නේද? නව දැලි එනක පෑව වැඳිරිරුව තමයි. ඈ ජනපද කල්යාණි. අපේ කට්ටිය සින්දු කියනවා මට නම් එහෙම කියන්න බෑ මා පෙම් කළ ජනපද කල්යාණිට කියලා. දිවෙලෝකෙ ගිහිල්ලා නැහැ නේ ඒකයි එහෙම කියන්නේ. දිවෙලෝකෙට පොඩි විසිට් එකකට හරි ගියා නම් සමහර විට කමන්නේ නැහැ මමත් කියනවා කියලා කියයි. කෙසේ නමුත් නන්ද හාමුදුරුව කියනවා මේ 16න් එකක්වත් වටින්නේ නැහැ නේ මේ වැඳිරියෙක් වගේ මේ කට්ටිය එක්ක සංසන්දනය කරලා බැලුවාම. හරි එහෙනම් නන්ද ශාසන ප්‍රතිපදාවේ ඉන්න මම 500ක් දිව්‍යාංගනාව අප වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ බුදු කෙනෙක් දිව්‍යාංගනාව 500ක් අප වෙනවා නන්ද හාමුදුරුවන්ට. අර කකුල් පෙන්නලා. ඒක තමයි වැඩේ. මොකද කියන්නේ ක්‍රේසි විස්ඩම්. මේ බැලු බැලමට මේ කියපු කතාව හරිම අන් ඔතඩොක්ස්. මේ මෙහෙම එකක් කියන්න පුළුවන්ද කියලා තමයි කෙනෙක් හිතෙන්නේ. විශේෂයෙන් ඔය සාම්ප්‍රදායික කට්ටියට ඔය සමතකාරයෝ කියන කට්ටියට එහෙම ඔය දිරවන්නේම නැහැ. නමුත් ඉතින් ඕක තමයි ක්‍රමය. ඉතින් නන්දහාමුදුරුව මොකද කරන්නේ? හප්පඩ සිරි ඇවිල්ලා ආපු දවසේ ඉඳලා ආයේ සක්මන් කරනවා, පරියංක භාවනා කරනවා, එදිනෙදා ජීවිතේ සිහියම පිහිටෝගෙන කටයුතු කරනවා. ඔහොම තමයි කල් ගෙවන්නේ. පැය ගණනක් කරනවා. නෑ වටපිටාවේ හාමුදුරුවෝ කියනවා, අන්න අරයා ඈ භාවනා ශාලාවේමයි පැයම සක්මන් කරා නේද? ඔහොම ඔහොම නිකන් හින්තුත් ගහනවා. හින්ත් ගැව්වාද මොකද? ඒවා වගේද කියලා නන්ද හාමුදුරුවෝ දිගටම වැඩ. පුහුණුවේ. ඉතින් ඔහොම ඉන්නකොට කෙනෙක් ඉතින් පුළන්නේ මෙහෙම ඉඳලා කොහොමද නිවන් දකින්නේ? මේ ඉන්නේ මෙයා ඉන්නේ අර 500ක් අරගොල්ල ගන්න අදහස ඉන්නේ මේ මහන්සි වෙන්නේ කියලා එහෙම හිතෙන්න පුළුවන්නේ. නමුත් ඔය ඔය ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න කෙනෙක්ට වෙන දේ තමයි, අපි හිතමු මොනවා හරි එකකට තමයි එයා ඉන්නේ මේ යෙදිලා මේ නන්ද හාමුදුරුවෝ වගේ. හරි? එක්ක නිකන් අර නිකන් හාමුදුරන්ට තියෙන පේමෙට හාමුදුරන්ට පේනවා වගේ කරනවා. නැත්නම් වෙන මොකක් හරි තියෙන එකකට යෙදිලා ඉන්නවා. නැහැ. නැත්නම් වෙන මොනවා හරි නම්බු නාමයක් හරි අරගන්න මම තමයි මේකේ ප්‍රධානියා කියලා පෙන්නන්න හරි යෙදිලා ඉන්නවා. එහෙම එදිලා ඉන්නවට කෙනෙක් ඉතින් පුළන්නේ මේගොල්ලන්ගේ මේ සම්පූර්ණ වැරදි අදහසකින් මේ දෙන්නේ. ඔහොම කොහොමද නිවනක් ගන්නෙ? ඔහොම කොහොමද ප්‍රතිපදාවක් කරගන්නේ කියලා. නමුත් යෙදෙනවනේ සක්මණක පරයන්කේ යෙදෙමින් ඒ පුහුණුව කරමින් මේ ඉන්නවනේ මොකක් හරි හේතුවක් නිසා. ඔහොම ඉන්නකොට වෙන දේ තමයි අර අපි කිව්වේ ධර්මයේ විසින් මඟ පෙන්නනා වගේ කියලා. මේ පුහුණුව යෙදෙන කෙනාව මේ මේ රූටලා ගිහිල්ලා මේ ප්‍රතිපදාවේ යම් කිසි විදියක වෙනසකට පරිවර්තනයකට වැටෙනවා මේ තැනත්තා. ඒ යන්නේ රූටලා. දැන් මෙයාගේ එහෙම යන්න අදහසක් නැහැ. මෙයාගේ අදහස තියෙන වෙන දෙයක්. හැබැයි මෙයා සක්මන් පරියංක මේ විදියට සිහිය පිහිටවගෙන කල් ගෙවනවා. සිහියම පිහිටව ගන්නවා. මොකද හේතුව? අර 500 මග ඇරුණොත් කියලා වගේ තමයි. දැන් අද කාලේ වුණත් ඔය 72ක් දෙනවයි කියවම කට්ටිය කිල්ල බෝම්බ පුපුර ගන්න හේතුව ඉතා ගන්න පුළුවන්. දැන් අර 500ක් දෙනවයි කියවම නන්දහාමුදුරුව කොහොම ගැම්මකින් මේක කරගෙන යන්නේ නැද්ද? එතකොට ජනපද කල්යාණ පිළිබඳ ඒ සිතුවිලි සමාදන් වෙන්න හේතුවක් නැහැ. ඒ වෙනුවට මේ නිකන් අර අපි කියන්නේ ওই ප්‍රතිපදාවේදී කියන්නේ නිකන් මේ භාවනා කරනවා කියන්නේ මුකුත් නොකර ඉඳීමක්. නොකර ඉන්න හරි අමාරුයි. හිතවිලි එනවා, මොන හරි කරන්න කියනවා, මේ වටපිටාවේ වපේනවා, මොන හරි කරන්න කියනවා, ඇඟතුලින් විවිධ දේවල් මතුවලා එනවා, මොන හරි කරන්න කියනවා. නොකිරීමක් සමාදම් වෙන්න හරි අමාරුයි. සක්මන් කරනවා කියන්නේ කිරීමකට වැඩි නොකිරීමක් වතන තියෙනවා. ඔක ගමනක් නොවන ගමනක්. ඔය පරියංක භාවනාවේදී මේ කිරීමකට වැඩි නොකිරීමක් තියෙන්නේ. නොකිරීමක් සමාදම් වෙලා තමයි ඔය ඉන්නේ. කරන දේවල් තමයි මෙච්චර කාලයක් අපිට හුරු. මම කියන්නේ මේ අනිච්ඡානුක ක්‍රියා තියෙන්න පුළුවන්. අනිච්ඡානුක ක්‍රියා කයේ තියෙන්නත් පුළුවන්. හිත තුලත් මේ විදිහ අනිච්ඡානුක වගේ ක්‍රියා තියෙන්න පුළුවන්. ඒවා නෙමෙයි. ඉච්ඡානුක පැත්තක් තියෙනවනේ. කය සොලවනවා, මෙහෙම මෙහෙම කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ විවිධ වැඩ කටයුතු කරනවා. හිත තුලිනුත් ඉච්ඡානක පැත්තක් තියෙනවා. එහෙම නැත්නම් අර විදිහට වචන කතා කරනවා. ඔය විදිහේ දේවල් තියෙනවා. එතකොට අනේ ඒ පැත්තෙන් නොකිරීමක් සමාදන් වෙලා ඉන්නවා. එතකොට ඉතින් කය තුල විවිධ ක්‍රියාවලී, හිත තුල විවිධ ක්‍රියාවලී ඇති වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල සිහියෙන් දැනගනිමින් අර මගේ කරගන්නේ නැතුව, මගේ කියා ගැනීමක් නැතුව ඉඳීම තමයි මේ ප්‍රතිපදාව. මේ මගේ කියා ගැනීමක් නැතුව ඉඳීමම කියන්නේ අර මුකුත් නොකර ඉන්න තමයි try කරන්නේ. මුකුත් කරා කියන්නේම මගේ කරගත්ත තමයි. ඉතින් ඔහොමනේ යෙදෙන්නේ. ඔහොම යෙදෙනකොට මොකද වෙන්නේ? මේ මුකුත් නොකිරීමේ, මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් සමාදන් වීමේ ආනිසංසයක් විදිහට මේ හිත මේ ඇති බව විනිවිදිනවා. ඒ විනිවිදින්නේ නැති වෙන්න හේතුව තමයි කලින් එහෙම වෙනසක් නොවෙන්න හේතුව තමයි මෙයා අර කෙරුවාවක්නේ සමාදන් වෙලා ඉඳියේ. කෙරුවාව හැම වෙලේම තියෙන්නේ මේ මේ ඇති බව, මේ දේවල් මත දැකීමක් සිද්ධ වෙනවා. ඒ විනිවිද දකින්න අවශ්‍ය මූලිකම දේ තමයි ඔය කරන පුහුණුවේදී අපි මේ මේ නොකිරීමක් සමාදන් වීම. භාවනා කියලත් ඔය අමුඩ ගහගෙන දඟලන කට්ටියට ඕක වෙන්නේ නැහැ. එහෙම කට්ටිය ඉන්නවනේ. එහෙම කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ භාවනා කරනවා. කරනවා කියලා ඉතින් ඔබ බුදුම දඟලිල්ල දඟලනවා. ඉතින් මහන්සි වෙනවා ඇත්තටම. මහන්සි වුණාට මොකද? එහෙම ලොකු ප්‍රතිඵල නැත්තේ අර නොකිරීමක් සමාදන් වෙන්න කැමති නැහැ. භාවනා කියලා අල්ලන්නේ කිරීමක්. දැන් ඊයේ වැඩසටහනකට ගියා. අපිට පොය දිනු හින්දා යන්න පැය ගණනක් පරක්කු වුණා. ඉතින් අර වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඒ හාමුදුරන්ට තේරෙන විදියනේ මටත් තේරෙන විදිහට මමත් මේ කියන්නේ. එයා හාමුදුරුවෝ ඉතින් ඇවිල්ලා උදේමයි උදේවරු එකක් කිව්ව හවස්වරු වෙන එකක් වැඩේ. ඔය විදිහට කිරීමක් සමාදම් වෙන්න පුළුවන්. මෛත්‍රිය හරි කරන්නේ එක හොඳයි. ඉතින් නැතුව නරක නෑනේ. ඔය නිකන් මේ පිස්තෝලයක් මේ T-50ක් අරන් ගිහලා කාට හරි වෙඩි තියනවට වැඩිය ඉතින් මෛත්‍රිය පතුරවන එක හොඳා. හොඳයි. හැබැයි ඒකත් කෙරුවාවක්. එකත් කෙරුවාවක්. එතකොට මේ බුදුරෙයට අදාළ බුදුරෙයට මනන්තු යම්කිසි දේශනාවක් තියෙනවා. ඔය දේවල් කලිනුත් තිබිලා තියෙනවා. අන්නේ බුදුරෙයට අනන්‍ය වූ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ නොකිරීමක් සමාදන් වෙන්න පුළුවන්. සමාදන් වුණොත් මොකද වෙන්නේ? අන්න මේ දේවල් විනිවිදෙන ස්වභාවයක් මේ හිත තුල ඉබේම මතුවෙලා එනවා. දේවල් විනිවිදින්න මෙච්චර කාලයක් බැරි වුණේ අර කිරීම සමාදන් වෙලා ඉඳී හින්දා. අන්න රූටලා ගිහිල්ලා තමයි හිතේකට වැටෙන්නේ. මේකයි අවුල. මෙයා දැන් යන්න අදහසක් නැහැ. නමුත් මෙයා ප්‍රතිපදාවේ ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව රූටලා ගිහිල්ලා මේ මිනිස්යාව වැටෙනවා. අර මේ දේවල් ඉක්මෝලා යනවා. විනිවිදලා යනවා. ඉතින් විනිවිදලා ගියාට පස්සේ මොකද වෙන්නේ? විනිවිදලා ගියාට පස්සේ විනිවිදින්න වෙලාවේදී තේරෙන්නේ යම්කිසි මොකද්දෝ අත්දැකීමක් තියුණා. හැබැයි ඒක රිෆ්ලෙක්ට් කරන්න බෑ ඒ වෙලාවේදී. මම මෙහෙම එකක ඉන්නවා කියලා රිෆ්ලෙක්ට් කරන්න බෑ. දැන් සාමාන්‍ය මෙතන රැසිලා ඉන්න පිරිස දවසකට සක්මන පරියන්කය පැය භාගෙ හරි කරලා තියෙනවා නම් සති කිහිපයක්වත් මේ කවුරු කවුරුත් ඔය අත්දැකීම ෂණ මාත්‍ර වශයෙන් හරි විඳලා තියෙනවා. මේ පොඩි 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 බ්ලැන්ක් එනවා නෑ නිකන් අර ඉස්සර නිකන් මේ පැවැත්ම නිකන් බොහොම ස්ථාවර විදියට ඝන බාල විදියට තිබුණා. මම පවතිනවා කියන එක නිකන් නොකැඩී තියුණා. නමුත් මේ විදිහේ පුහුණුවක් කරන කෙනෙක්ට තේරෙනවා සුළු මොහොතකට සක්මනේ පරියන්කේ අන්න මේ පැවැත්ම පොඩ්ඩක් අස්ථාවර වෙනවා. මේව නැත්තම් ඉස්සර හොඳට ඝනව වැටිච්ච හුස්ම දැන් නිකන් කියත් පටියක් අදිනවා වගේ කැඩි 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 ගෙනන්න පටන් ගන්නවා. මෙතනත් කියනවා බලන්නකෝ මේක හුස්මක් ඇතුලේ හුස්ම දහස් ගණනක් තියෙනවානේ කියලා කියනවා. අන්න මොකද උනේ? හරි ඉස්සර පැවැත්ම බොහොම ස්ථාවරයි. නොකැඩී තියුණා. නමුත් දැන් මේක බිඳි බිඳි යන්න පටන් ගන්නවා. බිඳෙනකොට හරි බියක් එනවා. මොකද මේ වෙන්නේ කියලා. නමුත් ඔන්න යථා ස්වභාවය පේන්න පටන් ගන්නවා. යථා ස්වභාවය පේන්න පටන් ගන්න හිත ටික ටික රූටනවා අර දේවල් විනිවිදින ස්වභාවයකට. මේ දේවල් ඉක්මෝල යනවා. එහෙම යනකොට අන දැක ගන්න පුළුවන් බ්ලැන්ක්. XYZ බලපු කට්ටිය දන්නේ නැති XYZ වල තියුණා අර මේ ටයිම් ස්ලිප් වෙනවායි කියලා. නේද? ටයිම් එක ස්ලිප් වෙනවා. 7 7යි. ඔන්න බලනකොට 7යි 10යි. අර විනාඩි 10ට මොන වුණාද දන්නේ නැහැ. නේද? බ්ලැන්ක්. ඇඩ්‍රස් නැහැ. ඔන්න ඔය වගේ කතාවක් තමයි ඔතනදි තියෙන්නේ. මේ සක්මනේ පොඩි පොඩි කොටස් ඔන්න බ්ලැන්ක් යන්න පටන් ගන්නවා. පරියන්ගේ පොඩි පොඩි කොටස් බ්ලැන්ක් යන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට මේ හිත ටික ටික රූටලා ගිහිල්ලා අර අර දේවල් ඉක්මෝල යන විනිවිදින ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒක අර ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කෙනෙක්ට දකින්න පුළුවන්. කමඨහන් සුද්ධ වෙලා තියෙනවා නම් හරි කමඨහනක් අරන් තියෙනවා නම් මෙහෙම නෙමෙයි කමඨහන් සුද්ධ වුණ පමණින් සුද්ධ වුණා කියන්නත් බෑ. ඒකයි වැඩි ඈ. මේ ප්‍රශ්නයක් තියෙනවා. ගන්නෙ තම තමුන්ට ඕන දේවල් නේ අප්පා. එක එක්කෙනාට ඕන දේවල් ගන්න. එතකොට කියනවා බණේ බණ කියන කෙනා වගේම බණ අහන කෙනයි දෙන්නම එකතු වෙලා තමයි ටීචින් එකක් හදන්නේ. කියන කෙනා මොනවා කිව්වත් ඇහෙන කෙනාට ඇහෙන්නේ ළමුන්ට අදාළ ටිකක් නේ. එතකොට දෙන්නම එකතු වෙලා තමයි ටීචින් එක හැදෙන්නේ. එතකොට අපි හිතමු කමටහන් සුද්ධ වෙලා තියෙනවා. හරි හරි අදහස අරගෙන තියෙනවා. එහෙමනම් අනේ දන්නේම නැතුව අර විදියට රූටලා ගිහිල්ලා අර නන්ද හාමුදුරුවට උනාගේ කෙලියක් දෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ නන්ද හාමුදුරුවන්ගේ හිතත් මෙහෙම කර කර ඉන්නකොට ඔන්න දන්නේම නැතුව රූටලා ගිහිල්ලා අර දේවල් ඉක්මෝල යනවා. දේවල් ඉක්මෝල යනවා. මේ මනස ඉක්මෝල යනවා. එහෙම ඉක්මෝල ගිහාම අන්න මොකද වෙන්නේ? දැන් ඒ අත්දැකීමට පස්සේ නැවතත් නන්දහාමුදුරුව ප්‍රകൃතියට එනවනි. ප්‍රകൃතියට ආවම එදිනෙදා ගනුදෙනු කරනවනි. අර විදියට ආපහු දිව්‍ය අප්සරාව මතක් වෙනවනි. ඒ මතක් වෙනකොට තේරෙනවා තවදුරටත් ඒකට කොක්කක් තමුන් තුල නැහැ. ඔන්න ඔක හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ පළමුව එක ඥානයක් වෙනවා. පළමුව එක ඥානෙ මොකද්ද? අර ඒ தත්ත්වය අත්දැක්කා. දෙවනුව තව ඥානයක් වෙනවා. දෙවනුව වෙන ඥානෙ මොකද්ද? අකෝප්පාමේ චේතෝ විමුක්තිටි. නෑ මගේ මේ ලැබිච්ච විමුක්තිය අකෝප්පයයි. අකෝප්පය අකෝප්පය බව දන්නේ කොහොමද? අකෝප්පය බව දන්නේ අර ලෝකෙ එක්ක ගැටෙනකොට. එහෙම ගැටෙනකොට තමයි දැන් දන්නේ. එහෙම නැතුව නිකන් මේ විශ්වාස වෙන්නේ නැහැ නේ, ස්ථිර වෙන්නේ නැහැ නේ. එතකොට පළමුව එක් ඥානයක් වෙනවා, දෙවෙනුව තව ඥානයක් වෙනවා. පළමුව අර අත්දැකීම විඳින බව හැබෑව. හැබැයි ඒ අකෝප්පේ බව සාතික වෙන්නේ පස්සේ. දෙවෙනි ඥානෙට කියන්නේ අකෝප්පා මේ චේතෝ විමුක්ති, අකුප්පා මේ චේතෝ විමුක්ති. මේ මගේ විමුක්තිය අකෝප්පයයි. මේ අපි තවදුරටත් ඇවිස්සෙන ස්වභාවයක් නැහැ. එතකොට සාමාන්‍ය අපි හිතමු භාවනා මධ්‍යස්ථානයක ඉන්නවා. දවස් ගණනක් භාවනා කරගෙන ඉන්නවා. හරි, ඉඳලා ගෙදර ගිහිල්ලා නෝනා මහත්තයා හම්බ වෙනවානේ, අර පරණ පුරුදු කට්ටිය, පරණ පුරුදු වෛරක්කාරයෝ. අනේ එතකොට හොයා ගන්න පුළුවන් අර භාවනාවෙන් ලැබුණු චේතෝ විමුක්තිය ඇත්තටම අකෝප්‍යද කියලා. එතකොට ඇවිස්සෙනවා නම් ආ තාම ස්ථිර විමුක්තියක් ලැබිලා නැහැ කියලා හිත හදා ගන්න වෙනවා. ඒක තමයි වැඩි. ඉතින් නන්ද හාමුදුරන්ටත් පස්සේ තේරෙනවා දැන් අර දිව්‍යාංගනා 500 කියන එකට ඇවිස්සෙන්නේ නැහැ. කෝප්‍ය වෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? දැන් කරගන්න දැන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හම්බ වෙලා ගිහිල්ලා කියනවා එපා. එපා. අර 500 ඒ පොරොන්දුයෙන් මම ඔබ වහන්සේව ඒ ඇපෙන් මම ඔබ වහන්සේව නිදහස් කරනවා. ඉතින් ඔබ තමයි වැඩේ. ඉතින් කෙනෙටි දෙන්න පුළුවන් මෙහෙම භාවනා කළා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. නමුත් හරි ප්‍රතිපදාව දන්නවා නම් තේරෙනවා මොකක් හරි හේතු කාරණාවක් හදාගෙන කොහොම හරි එලිලා ඉඳියොත්, දවසකට හරි පැය භාගේ හරි කරගෙන ඉඳියොත්, ඒ විදිහට මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක්, ඩෙකේඩ් එකක් දෙකක් කොහොම හරි අල්ලගෙන ඉඳියොත් අන දන්නේම නැතුව රෝටලා ගිහිල්ලා වැටෙනවා. ඒ රීටීමත් ක්‍රමානුකූල ටික ටික තමයි රූටන්නේ. ඉතින් එන්නේ වගේ රීටීමක් වුණොත් අන්න අපිටත් තේරෙන්න පුළුවන් දැන්නම් කර්ම දුරු වෙලා, අර කෙලස් දූවිලි කම්පා වෙලා, මගේ කියා ගැනීමක් නැහැ, අර යගේ ජනයාට කියලා කොම්ප්ලේන් කරන්න දෙයක්වත් නැහැ. එන්නේ විදිය වෙනසක්, ඒ විදිය පරිවර්තනයක් වෙන්න පුළුවන්. කාගෙන ඉඳීමම තමයි, කොහොම හරි කරගෙන ඉඳීමම තමයි, දිගට පැවැත්වීමම තමයි. ඒ ශක්තිය අමානුෂිකයි. ඒ ශක්තිය ගැන තමයි මේ කියන්නේ. මේ වේදනා එනවා, කය දුක් දෙනවා, දරා ගන්න අමාරුයි. නමුත් කොහොම හරි කරගෙන ඉන්නවා. මොන විදියෙ අර රාගය ඇවිස්සෙනවා, අර පරණේව මතක් වෙනවා, දරා ගන්න අමාරුයි. කොහොම හරි කරගෙන ඉන්නවා. මේ ප්‍රශ්න මතුවලා එනවා, මේකේක පිස්සොත් එක්ක බෑ කරන්නම් බෑ. හැබැයි කොහොම හරි කරගෙන ඉන්නවා. ඒ ක්‍රමවේදේ දිගට පැවැත්වුවොත් සතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක්, ඩෙකේඩ් එකක් දෙකක්, ඒ විදිහට පැවැත්වුවොත් අන්න තේරෙනවා ටික ටික මාතුල පරිවර්තනයක් වෙනවා. ඒ සඳහා මේ අවුරුදු 10ක් 20ක් කරන්න ඕනේ නැහැ පරිවර්තනය දකින්න. සතියෙන් දෙකිනුත් පරිවර්තනයක් දකින්න, මාසෙන් දෙකිනුත් පරිවර්තනයක් දකින්න, ඊට වැඩිය ප්‍රබලව අවුරුද්දෙන් දෙකිනුත් පරිවර්තනයක් දකින්න, ඊටත් වැඩිය ප්‍රබලව. ඊට පස්සේ අර විදිහට දශකයක් දෙකක් යනකොටත් පරිවර්තනයක් දකින්න, ඊටත් වැඩිය ප්‍රබලව. ඉතින් එන්නේ විදිහේ දිගට පැවැත්වීමක් කරන්න පුළුවන්ද, ඒ විදිහේ හැකියාවක් තම තමුන්ට තියෙනවද කියන විමසීම කළ බලන්න. ඒ විමසීම කළා කොහොම හරි එලිලා ඉඳියොත්, කොහොම හරි නැවේ ඉඳියොත් වැඩි හරි හොඳයි. එතනින් අපි අද දවසේ කතා බහ අවසන් කරමු.
බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස, ඉතාමත් ප්‍රායෝගික කාරණා රසක් අද ධර්ම දේශනාවේ ඉදිරිපත් කරා. මම හිතන්නේ අප සිළු දෙනාගේ අතීතයටත් එක්කගෙන ගියා අපි පටන් ගත්තු කාලේ සහ ඊට අමතර සතිය වඩා ඉස්සෙල්ල කොහොමද අපේ ජීවිත තිබුණේ කියන කාරණා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනකොටදී අපට මතක් වුණා. අද ධර්ම දේශනාවේ සුළු සාරාංශගත කිරීමක් කරොත් බුදුන් වහන්සේගේ කාලයේදී යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පෙර කර්මයන් නිසා හටගත්තු වේදනාවන්ගෙන් අදහිරපත් නොවි සතිය පිහිටුවාගෙන ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඉතින් මේක බුදුන් වහන්සේ දැකලා ඒ සම්බන්ධයෙන් සතුටු වාක්‍යයක් ඉදිරිපත් කරනවා. ඒක තමයි අද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට පාදක වුණේ. ඉතින් ඒ සතුටු වාක්‍යයේදී කියනවා මේ ස්වාමීන් වහන්සේට අන් අයට පවසන්න දෙයක් නැහැ කියලා. ඉතින් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මොනවද මේ අනිත් අයට කියන්න නැති දේවල් කියලා ධර්ම දේශනාවේදී. ඉතින් අපිත් අපගේ ප්‍රතිපදාව පටන් ගන්නකොට කායික වේදනා වෙනවා, මානසික වේදනා වෙනවා, නොයෙකුත් බාධා එන්න පටන් ගන්නවා. ඉතින් ඒවා ඉවසා දරාගෙන ඒවා දුරු වෙන්න කපරියංකයකදී, එහෙම නැත්නම් එක සක්මනකදී, එහෙම නැත්නම් දීර්ඝ කාලයක් හෝ, ඒක ඉතින් අපිට කියන්න බෑ, ඒක දරාගෙන ඉඳලා ඒකට කෙවෙන්න ෂය වෙන්න දුන්නොත් එයින් සැනසීමක් තා වෙනවා. ඒ වගේම අපගේ ගමන ඉදිරියේ යෑමක් සිද්ධ වෙනවා මොන අපහසුතා සිද්ධ වුණත්. මේක තමයි ධර්ම දේශනාවේ සාරාංශය. නැවතත් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ධර්ම දේශනාවට සවන් දෙන්න. ඉතාමත් ප්‍රායෝගික කරුණු රසක් අන්තර්ගත වෙනවා. ධර්ම දේශනාව නැවතත් මික්සෙල්ආර් YouTube channel එක, ඊට අමතරව නිස්සරණ මණේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සවන් දෙන්න පුළුවන්. ඊළඟට තිබෙන්නේ කරුණීය ස්වාමින් වහන්සේලා විසින් අප වෙත සකස් කරන ලද අත්පත්‍රිකාව සියලු දෙනා සමග බෙදා හදා ගැනීමයි. මේ සතිමත් බව මූලිකවම ආරම්භ කිරීමට උත්සාහ දරන කෙනෙක් කොහොමද මේක පටන් ගන්නේ කියලා වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් මෙම වීඩියෝ පටි දෙක නරඹලා මූලික කාරණා සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ ප්‍රායෝගික පුහුණුව පටන් ගන්න. මෙම වීඩියෝ පටි දෙකේ සියලු මේ මූලික කාරණා ඇතුළත් කර තිබෙනවා. කීප වරක් හරි නරඹලා මෙම වීඩියෝ මූලික අදහස ඇති කරගන්න පැහැදිලිවම. ඉන්පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ප්‍රායෝගික පුහුණුව. කොහොමද මේක කරන්නේ? දිනපතා පටන් ගැනීමක් ලෙස විනාඩි 5කින් පමණ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම දිනේ වෙන් කරගත්තු කාලයක් තුල කරන්න පුළුවන්. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යෑමට පෙර ආරම්භයේදී, ඉන්පසු මෙම විනාඩි 5ේ කාලය දික් කරන්න පුළුවන්. විනාඩි 10ක්, 15ක්, 20ක් මේ ආකාරයට සුළු වශයෙන් මෙම කාලය දික් කරලා සතියක් පමණ තමුන්ගේ පුහුණුව පෑ දෙකක පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් පසු එම වාර්තා තමන්ගේ සමාන තමුන්ගේ අත්දැකීම් වාර්තාවක් ලෙස අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තාව තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. කොහොමද මෙම වාර්තාව ලියන්නේ? මූලිකවම තමුන් කොහොමද සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම පටන් ගත්තේ? මූලික අරමුණ මොකද්ද? එය පැහැදිලිව සඳහන් කර වටිනවා. සතිමත් ඇවිදීමේ නම් පාදයට ස්පර්ශය දැනුණු විදිය, ස්පර්ශය දැනුණු ප්‍රදේශය, මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. එන්පසු පාදයේ බර මාරුවේ මේ කාරණා ඇතුළත් කරලා එක පාදයකින් තව පාදයකට බර මාරුවන ආකාරය, එහෙම නැත්නම් බාහිර බාධා වලින් තමුන්ගේ සතියට බලපෑමක් ඇතුණාද, කොහොමද නැවතත් මූලික ස්පර්ශය, එහෙම නැත්නම් පාද ස්පර්ශය දැනගත්තේ කොහොමද, නැවතත් සතියට පැමිණුණේ කොහොමද කියන විස්තර ඇතුළත් කරන්න පුළුවන්. සතිමත් හිඳ ගැනීමෙත් මේ ආකාරයට මූලික අරමුණ මොකද්ද, ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද, හැකිලීමද, මේ සඳහන් කරලා කොපමණ කාලයක් තමන්ට දැනෙන විදිහට හුස්ම රැලි කීයක් ගත්තද, පිම්බීම හැකිලීම කීයක් දැනුණද, සතිමත්ව වෙනස් වුණේ කොහොමද, මේ සියලු විස්තර ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව අප වෙත එවන්න පුළුවන්. මේ වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මේ සඳහන් කර තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා තමන්ගේ පුහුණුව ඉදිරියට කරගෙන යාමටයි. ඊට අමතරව නවකයෙන් වැඩසටහන සම්බන්ධ කරගන්න, මෙම විස්තර අන් අය සමග බෙදා හදා ගන්න. මොකද මේ වගේ වැඩසටහනක් අපට live session එකක් විදිහට සම්බන්ධ වෙන්නේ ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වගේම ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්න හම්බ වෙන්නේ ඉතාමත් කලාතුරකින්, ඉතාමත් දුෂ්කරව. ඒ නිසා හැකි පමණ නවකීන් වැඩ කරන්න සම්බන්ධ කරගන්න. ඔබගේ පුහුණුවටත් එය ආශිර්වාදයක් වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7:00 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නිව්සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රශ්මී මංකේ සහ මුරුපදයට මෙහි සදහන් වෙනවා. වැඩසටහන අතරතුරත් මම තම විස්තර සියලු දෙනා සමඟ ෂෙයා කරගන්න. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමතියි.
මාත් කැමති දැනගන්න ධම්ම සාගර හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා.
පේනනම් නෑ ස්වාමීන් වහන්ස.
ඈ
පේනනම් නෑ හැකුවා පාටිපන් මිස්ටේකේ ස්වාමීන් වහන්සට වෙලාවක් තියේද අප වෙනුවෙන්?
සාගර හාමුදුරුවෝ එනවා කියලා කාට හරි පොරොන්දුවක් දුන්නත් දන්නේ නැහැ.
මනං ඉමේල්ස් වල දැක්කේ නෑ ස්වාමීන් වහන්සේ කන්ෆර්ම් එහෙම ඉස්තර කරනවා. බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේ පුළුවන් නම් සම්බන්ධ වෙනවා. උදේ අර පිණ්ඩපාත යන්න තියෙනවා.
නදීප්ට ඉමේල් වල එහෙම දෙයක් පෙවුනොත් ලොකු දෙයක් ඉතින් මේ. හොඳයි, ඉතින් අපි බලමු මොකක් හරි අංකු ඉස්සරහට.
අද දිනෙත් අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම බන්දුලුවාමට ආරාධනා කරනවා. ඔබට අවස්ථාව බන්දුලුවාම වාර්තා ඉදිරිපත් කිරීමට බොහොමකින්.
අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ මුලින්ම සාකච්ඡා වාර්තාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින ස්වාමීන් වහන්සේ වාර්තා තුනක් ලැබිලා තියෙනවා. පළවෙනි වාර්තාව කීමට අවසර. එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මන යටිපතුල් ස්පර්ශයට සතිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළෙමි. පාදයන් එකින් එක පොළවේ ස්පර්ශ වන අතරතුර ඇති හිඩැස වෙත සතිය ආකර්ෂණය විය. එම පාද ස්පර්ශයන් අතර ඇති සියුම් හිඩැස වෙත සිත ඇදී ගිය විටද පාද ස්පර්ශයන් දැනුණු බව අවබෝධ විය. සක්මන ඒකාකාරී බව පිළිබඳ අවබෝධයක්ද ඒ පිළිබඳ යම් අලස බවක්ද සිතේ ඇති විය. සක්මුණ නිසා කයේ ඇතු වූ සියුම් වේසද අවබෝධ විය. පරයන්කය හුස්ම රැල්ල වෙත පිහිටු වූ සතිය හේතු කරගෙනම හුස්ම රැල්ල ගෙවී යන සැටි බලා සිටියෙමි. උඩුකයේ කම්පන හා චංචල ඇතිවෙමින් වෙනස් වීම හුස්ම ඇතිවීම පිටවීම හේතු කරගත් කිසියම් රටාවකට අනුව සිදුවෙන බවක් පෙනුනි. විවිධ සිතුවිලි සිත තුළට ගලා ආවද හුස්ම රැල්ලට තබා තිබූ සත්‍ය මුළුමනින්ම අවුස් වීමක් සිදු නොවීය. හිත තැන්පත් වෙද්දී දැන් කුමක් කරම්ද යන සියුම් විතර්කය සිත තුළ ඉදිරිපත් විය. ඒ යම් වේසකර බව ඇති කරන බව දුටුවෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් සහභාගි වෙන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. වර්තාවේ අවසානයේ
අර අන්තිම වාක්‍ය අර වෙහෙස කිව්ව කතාවේ ඒ වාක්‍ය කියන්නේ
එහෙමයි සර්. විවිධ සිතුවිලි සිත තුළට ගලා ආවද හුස්ම රැල්ලට තබා තිබූ සතිය මුළුමනින්ම අහෝසි වීමක් සිදු නොවිය. හිත තැන්පත් වෙද්දී දැන් කුමක් කරම්ද යන සියුම් විතර්කය සිත තුළ ඉදිරිපත් විය. එය යම් වේසකර බවක් ඇති කරන බව දුටුවෙමි.
හරි, හොඳයි. ඔව්, එතකොට ඔහොම කරගෙන ඉන්න කෙනෙක් මේ සක්මන් පරියන්ක මේ පුහුණුව හොඳයි. ඔවම කරගෙන ඉන්න කෙනෙක්ට මේ විදිහේ සැක සංකාවක්, එහෙම නැත්නම් මේ විදිහේ කෙරුවාවක් පිළිබඳ අදහසක් මතුවෙලා එනවා. මොකද්ද මේ දැන් මොකක් කරන්දෝ කියලා, මීළඟ පියවර මොකද්දෝ කියලා ඔන්න ඔහොම එකක් මතුවෙලා එනවා. එතකොට තේරුම් ගන්න ඕනේ දෙය තමයි, විශේෂයෙන් මේ වගේ කෙනෙක් එයා තේරුම් ගන්න ඕනේ මේකේ මේ කෙරුවාවක් සමාදන් වුණොත් වැඩේ අවුල් වෙන්නේ. නොකිරීම සමාදන් වෙන දිහාවට තමයි ඔක යන්නේ. වැඩි වැඩියෙන් නොකිරීමක්. දේවල් වෙනවා. මේ හුලං හමනවා, මේ ගහකොළ මේ සෙල වෙනවා, මේ රැහැයෝ කෑ ගහනවා, ඔය දේවල් සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. වෙන දේවල් ප්‍රශ්නයක් නෑ. ඕක මේ මම අත දැම්මොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ කරගත්තොත් නේ, මගේ කියලා ගැන්මක් ඇති කරගත්තොත් නේ. ඒකේ ඉඳ ඔය මේ මොකක් හරි කරන්න එන ගාය තියෙන්නේ. ඒකත් දැක දැන ගන්න. මේ විදිහ කරන්න යන ගායකුත් මතුවෙලා එනවා. ඒක නිසා වෙහෙසකුත් මතුවෙලා එනවා. ඊට පස්සේ අර සක්මනේ වෙහෙසක් මතුවෙලා එනවා. මේ විදිහට හිතවිලි එනකොට වෙහෙසක් මතුවෙලා එනවා. ඔය අවස්ථා විවිධ විදිහට ඔහොම හොමාරු වෙනවා. හොමාරු වුණාට මොකද? නැවත නැවත මේ සියල්ල දැනගනිමින් කල් ගෙවන්න පුළුවන්. අන්නේ දැනගනිමින් කල්ගෙවීම අපි කියනවා මේ නොකිරීමක් සමාදන් වීමක් කියලා. ඔය මොකක් හරි එකක් සමාදන් වුණොත් කිරීමක් සමාදන් වුණා. ඒ සියල්ල වෙනුවට අපි නොකිරීමක් සමාදන් වෙලා කල් ගෙවනවා. අන්නේ නොකිරීම වැඩි වැඩියෙන් සමාදන් වුණොත් ඒ වැඩේට වෙන්න දීලා ඒක එක්ක ඉඳියොත් අන්න ප්‍රතිපදාව. ඒ දිහාවට තමයි ටික ටික යවෙන්නේ. කලින් මුලදී අපි ලොකු කෙරුවාවක් සමග පටන් ගත්ත දේ දැන් කෙරුවාවල් ටික ටික අඩු වෙනවා. ක්‍රියාවලියක් මොකද්ද එකක් යනවා. ඔය කමඨාන් වார்த்தාවක වුණත් මුලදී ලියවෙන්නේ නිකන් දැඩි මමංකාරයක් සහිතව මම මෙහෙම ඇවිද්දා මේ විදියට පියවර දීලා ඇවිද්දා මේ වගේ පරතරයකින් ඇවිද්දා මේ විදියේ දේවල් තමයි මම කරේ කිය කී ලොකු මමංකාරයක් සහිතව තමයි ලියවෙන්නේ. නමුත් පහුපහු වෙනකොට ඔය වார்த்தාවක වුණත් ඒ භාෂාව නිකන් භාවකාරක බවට පත් වෙනවා. භාවකාරක කියන්නේ මොකද්ද? අන්න ගඟ ගලයි. අය කරන්නේක් නැහැ. මේ දේ නිකන් මේ 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 මොකද්දෝ ධර්මතාවයක් අනුසිද්ධ වෙනවා. අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් වார்த்தාවේ වුණත් වෙනවා. වෙන වචනවල පවා යොදන වචනවල පවා ඒ වෙනස පරිවර්තනේ දකින්න පුළුවන්. මේක නිසා ඒ වෙනසට ඉඩ දෙන්න, ඒකට සාදර වෙන්න, ඔය ඔය මොන දේ ආවත් ඔය සියල්ල දැනගනිමින් කල් ගෙවන්න. ඒකත් එක්ක ඉන්න. එහෙම ඉන්නකොට වැඩේ වෙනවා.
එම්මයි ස්වාමීන් වහන්සේ දෙවන වார்த்தාව කියවීමට අවසර. පර්යංකය ආනාපාන සතිය වෙත සතිය පිහිටුවෙමි. මුලදී ඉතා ප්‍රබලව හුස්ම වෙත හිත පිහිටා ගියේය. ඒ හුස්ම අතරින් කයේ ඉරියව්වේ ඡායාව වරින් වර දිස්විය. හුස්ම රැල්ල හා කය සංවේදනා ඇති අතරම පාදයන්හි වේදනා ඇති වෙමින් එන අයුරු නිරීක්ෂණය විය. මයිගායි කිවන් සන්ස හුස්ම රැල්ල හා කයේ සංවේදනා ඇති අතරම පාදයන්හි වේදනා ඇති වෙමින් එන අයුරු නිරීක්ෂණය විය. සිත තුළ අවධානය ආනාපාන සතිය කයේ කම්පන චංචල පාදවල වේදනා වෙන තුනම කෙරෙහි ඇතිවෙමින් බෙදි බෙදි ගිය අයුරු දකින්නට ලැබුණි. හිත කයෙන් බැහැරට ගිය විට නැවත සතිය කයට පැමිණි බව අවබෝධ වූයේ පාදවල වේදනාවට සතිමත් වූ විටය. සතිය ආනාපාන සතිය වෙත ප්‍රමුඛ ලෙස පිහිටියේද නූල් බෝලයක් කැරකෙමින් යනාසේ කය තුලත් හිත තුලත් කම්පන චක්‍රාකාරව කැරකෙමින් යන බව නිරීක්ෂණය විය. අවසාන විනාඩි 10 දී පමණ කම්පන ගති බොහෝ දුරට තුනී වී ගියේය. මෙලෙස සතියේ මුළු කර්මස්ථානය හා අනෙක් අරමුණු අතර දෝලණය වෙමින් පර්යංකයට පැයක කාලයක් ගෙවී ගියේය. පර්යංකය පුරා ක්‍රමයෙන් උපේක්ෂාව වැඩි දියුණු වෙමින් එන බවක්ද අමතරව නිරීක්ෂණය විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සියලු දෙනාට නිවන් අවබෝධ වේවා. වார்த்தාවේ අවසානයේ.
ඔය දැන් අර කලින් වார்த்தාවෙත් ඔහොම එකක් කියලා තිබුණා. මේ හුස්ම පිළිබඳ යම් සිහියක් තියෙන අතරෙම සිතිවිලි දැනෙනවා කියලා. දැන් මේ වார்த்தාවේ කියන හුස්ම පිළිබඳ සිහියක් තියෙන අතරෙම වේදනා දැනෙනවා කියලා. එතකොට ඒ විදිහට මේ සිහියේ වපසරිය එන්න එන්න වැඩි වෙනවා. අපි හිතනවානේ මේ හුස්ම විතරයි දැනෙන්නේ, හුස්ම විතරක් බලන්න ඕනේ, එහෙම එකක් නැහැ. ওই විදිහට පුහුණු කරගත්ත කෙනෙක් තේරෙනවා අර වේදනාව මතුවෙන හුස්ම පිළිබඳ අවධානයත් සතියක් තිබිද්දිම ඉතිවිලි මතුවලා එනවා. එතකොට කට්ටිය අවිල කියනවා ඒ වුණාට පොතේ හැටියට වරකට එක අරමුණේ අරමුණු වෙන්න ඕනේ, දෙකක් කොහොමද දැනෙන්නේ කියලා. ඒ ඉතින් පොතේ හැටියටනේ. තාම ඔයා ඉතින් පොතේ හැටියට ඒ අන්තයට ගිහිල්ලා නැහැනේ. එතකොට තමුන්ගේ අත්දැකීමට ගරු කළා කරගෙන යන් ආවරකට එකක් නෙමෙයි දෙක තුනක් දැනෙනවා. මොකද ප්‍රශ්නේ? මේ පොතේ විදියටම දැනෙන්නේ නැහැ. මේක මේ මේ කරගෙන යනකොට විවිධ පරිච්ඡේදවල විවිධ විදියට දැනෙනවා. එතකොට තේරුම් ගත යුත්තේ තමයි පොතේ මොනවද තිබුණත් අපි කරගෙන යනකොට අපේ අත්දැකීම තියෙනවනේ. ඒක නිකන් අටුවාවල් ලිව්වා වගේ. කවුද අටුවාචාරින් වහන්සේ? අපිම තමයි. අර කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් කියන්නේ මමත් අටුවාචාරින් වහන්සේ කෙනෙක්. මමත් අටුවාචාරින් වහන්සේ කෙනෙක්. මේ තියෙන්නේ මගේ අටුවාව. හරිනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා අපි යෙදෙනවා නම් අපේ අත්දැකීමට අපි ගරු කරමු. ඒක ඉදිරියෙන් තියාගමු. මේ විදිහට දැනෙනවා. හරි. දැනෙනවා. ඒක සත්‍යයි කියලා කරගෙන යා. පස්සේ දවසක තේරෙයි ආ මේ වරකට එකයි දැනෙන්නේ. ආ ඒත් කමක් නැහැ. ඒකත් සුන්දරයි. ආයෙ තේරෙනව නෑ නෑ දෙක තුනක් දැනෙනවා. කමන්නේ කමන්නේ. එන්නේ විදිහට ඔය යෙදෙන අත්දැකීමට ගරු කරලා කරගෙන යාම තමයි ක්‍රමවේදය. එතකොට අර විදියට වපසරිය වැඩි වැඩියෙන් දැනෙනව කමක් නෑ. ඊළඟ හුස්ම විදියට කම්පන චංචල දැනෙනවා. අර විදියට රවුම් කරකිනවා. ඔය කම්පන චංචල වුණත් හුස්මම තමයි කියලා හිතා ගන්න. එතකොට හරි. එතකොට හරි. ඔය හුස්මේ විකෘතියක් වෙන්නේ. කලින් හුස්ම ප්‍රමුඛ වෙලා දුණා දැන් හුස්මේ විකෘතියක් ප්‍රමුඛ වෙනවා. ගැටලුවක් නෑ. ඒ විකෘතිය විවිධ රංග නිදිපත් කරනවා අඩු වැඩි වෙනවා ඇඟ පුරා දුවනවා අමුතු අමුතු විකාර එනවා ඔය ඔය කම්පන චංචල එන්න ගත්තාම කමක් නැහැ ඒකත් අවදියක් ඒකෙක ඉන්දියොත් 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 ඔන්න තේරෙනවා ඒකත් ගිහිල්ලා ඒකෙත් යම්කිසි කෙලවරක් තියෙනවා ඔන්න ඔය විදිහට නැවත නැවත මේ යන ක්‍රියාවලියට යන්න දෙන්න හුස්ම පිළිබඳ අවධානය හුස්ම පිළිබඳ ප්‍රමුඛතාවය අඩු වෙන දිහාවට තමයි යන්නේ. ඉස්සෙල්ලා එයා තමයි ප්‍රමුඛ පුද්ගලයා. එයා තමයි නම්බර් 1 ඈ නම්බර් 2 වලට අපි ගරු කරෙත් නැති තරම්. නමුත් දැන් එයා අනිත් කට්ටියත් එක්ක සම වෙන්න පටන් ගන්නවා ටික ටික. මේ සම වීම හොඳ වෙනසක් කියලා හිතා ගන්න. එතකොට හරි. එතකොට තේරෙනවා ඔන්න දැන් කලින් හුස්ම ආනාපාන සතියක් හුස්ම පිළිබඳ සිහියක් කියලා තියුණ දේ දැන් ඔන්න සිහියක් බවට පරිවර්තනය වෙනවා. කලින් අර එක ඉලක්කයක් ඉලක්ක කළා වෙඩි තියපු එක බුල්සායි එකකට වෙඩි තියපු එක දැන් අන්න අහසේ පියාඹන කුරුල්ලට වෙඩි තියන ශිල්පය බවට පරිවර්තනය වෙනවා. ඒක හොඳ ශිල්පයක්. ස්ථාවර බුල්සායි වලට වෙඩි තිබ්බට ඉතින් එහෙම නෑනේ යථාර්ථේ. ඉලක්ක පුවරු වලට වෙඩි තිබ්බට ඒක නෙවෙයිනේ යථාර්ථේ. පුවර වලට වෙඩි තියලා තමයි පටන් ගන්න. නමුත් පස්සේ තේරෙනවා මොන දැන් අහසේ යන කුරුල්ලාට වෙඩි තියන්න පුළුවන්. මේ ශිල්පයේ දියුණු වීමක්. අනේ දියුණුවට සාදර වෙන්න කියලා තමයි අපිට කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාව සක්මන විනාඩි 30යි. වම දකුණ වශයෙන් පටන්ගත් සක්මන් කිරීම යටුපත් තුලෙහි ස්පර්ශයේ වෙත යොමු වුණා. වම් පතුල සහ දකුණු පතුල ස්පර්ශ වෙන වෙනම දැනුණු අතර එය හරියට පළු දෙකක් වගේ. ටික වේලාවකින් යටිපතුල් දෙකෙහි දැනීම් එකක් බවට දැනුණා. දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරිව තිබුණා. කයෙහි අනිකුත් දැනීම් within bracket තද ගතිය හිත ගිය. පළමු වතාවට කය දැනීම් ගොඩක් විදියට වැටහුණා. පරයන්කේ අරමුණ ඇතුල් වෙන පිටවන හුස්ම රැල්ල. පහසෙන් වාඩි වී කය දෙස බලා සිටියා. විවිධ සිතුවිලි අතරින් කයි කම්පන චංචල ගතිවලට හිත යොමු වුණා. ඇතුල් වන හුස්ම ගොරෝසුවට දැනුණා. පිටවන හුස්ම දැනීමක් නැති තරම්. හුස්ම ගෙවි නොදන්නා හිස් භාවකට හිත වැටුණා. නැවත හුස්මට හිත ගියා. වරින් වර හුස්ම තැන්පත් වුණා. මෙම සෑම ක්‍රියාවක් පිටුපස එය හඳුනා ගන්නා මමයෙකු සිටින බව දැක්කා. within bracket උදාහරණ මෙය හිස් තැනක් මේ සියුම් හිස්ම විදියට නොදන්නා හිස් තැනට මමයා රිංගා ඇති බවක් දැක්කා. වර්තාවේ අවසානයේ
එතකොට හිස් තැනත් මගේ කරගන්න උත්සාහයක් තියෙනවානේ. ඒක හරි ඔය කියන කතාව. එතෙන්ට මම අරිංගගෙන කියලා. ඔය සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක්ට වැරදින පොටක් තමයි ඔය දැක දැනගෙන තියෙන්නේ. ඒක හොඳයිනේ. මේ හිස්තැනත් මගේ කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒකට අල්ලගන්නේ අර සාමාන්‍ය මේ ඇති දේවල් අල්ලගත්ත විදිහට නෙවෙයි, ඊට වැඩිය බොහොම බරපතල විදිහට අල්ලගන්නවා. මේක ප්‍රතිපදාවට බැසගත්ත කට්ටියට ප්‍රතිපදාවෙන් හැදෙන ලෙඩ තියෙනවානේ. බේතෙන් හැදෙන ලෙඩ. ඒවා සුව කරන්න අමාරුයි. බේතෙන් හැදෙන ලෙඩ අමාරුයි සුව කරන්න. ඒ බ්‍රහ්මජාල සූත්‍රය කියවලා බලන දිට්ටි 62ක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපදාවට බැසගත් කට්ටිය මේ දික්ටි යවාම ඔලු විකාර වෙනවා අහන මිනිස්සුන්ගේ පවා. එච්චර විකෘති. හැබැයි හැම එකම එකින් එක ගෙනහලා ගෙනහලා පෙන්눔 කරනවා. මෙන්න බලන්න මහණෙනි, මෙහෙමත් දික්ටියක් අරගෙන තියෙනවා. ඒ දික්ටියට හේතුව මෙන්න මේකයි. මෙන්න බලන්න මහණෙනි, මෙහෙම දික්ටියක් අරන් තියෙනවා. ඒකට හේතුව මෙහෙම මෙහෙමයි කියලා ඔහොම 62ක් ගෙනහර දක්වනවා. මේ බැසගත් කට්ටිය මේ පුහුණු ඉන්න කට්ටිය, මේ මහන්සින මිනිස්සු. හැබැයි වැඩි අවුල්. ඒකේ ඉඳලා ඔය කෙනෙක්ගේ උපදේශයක් වුණත් ගන්නකොට පොඩ්ඩක් පරිස්සමට ගන්න ඕනේ. මේ හාමුදුරුවෝ කියන එක මේ හරියන එකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලලා ගන්න වෙනවා. නිකන් කවුරු කිව්වත් මං කියන්නේ. ඒක තමයි වැඩේ. මම මේ කියන එකත් කියන්න බෑනේ මොකද්ද කියලා. එහෙම සැක සංකා ඇති කරාම ඉතින් කට්ටිය බලයි අපෝ. කමඨාන උපදෙස් දීලා අනිත් පැත්තට ඒක බින්දයි කියලා. ඉතින් ඒක තමයි යථාර්ථය. ඉතින් නිකන් අපිට වැරදි තැනකේම සද්ධාාවක් පිටියොත් අයි කල්බ ගානකට ගොඩ ගන්න බෑ. කනගාටුයි. මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ දවස්වල බුදුහාමුදුරු ඉඳද්දිත් දේවදත්ත ගැන සද්ධාාවක් හිටපු කට්ටිය ඉන්දියානේ. මොකද කරන්නේ? දුක තමයි. ඒ තමයි යථාර්ථය. ඉතින් ඒකින්ද ඒ යථාර්ථයේ තියෙන බව දැනගෙන හරි උපදේශක් දරා ගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්. මන්ද නැහැ මගේ තියෙනවා මොකද්දෝ පොඩි කාලේ ඉඳලම නිකන් කීමනාන ගතියක් තියෙනවා. මොකා කිව්වත් ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. ෆයිට් කරන්න යන්නෙත් නෑ. නිකන් පිළිගත්තා වගේ තමයි කියපු එකට හිතෙන්නේ. නිකන් හරි නිකන් අවවාදේ පිළිගත්තා වගේ කියලා. අර හෙට මෙහෙට ඔළුව වනලා අර හිනා වෙලා යනවා. දොඩි දෙනවා හරි එනං පිළිගත්ත තමයි කියලා. මොන පිස්සුද? මොනවා කිව්වත් වෙනස් වෙන්නේ නෑ. මොනවා කිව්වත් වෙනස් වෙන්නේ නෑ. ඈ අර ගත්ත මොකක් හරි එක තියෙනවනේ. ඒකත් එක්ක යන ගමනක්. ඒක හොඳයි. මොකද මේ සාසන ප්‍රතිපදාවේ ඉන්න පිස්සෝ පිහාටෝ ප්‍රමාණය සැලකුවාම ඔය කියන ඒවා ඔක්කොම දරා ගන්න ගියොත් එහෙම මංගොඩ ගිහිල්ලවත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. එච්චරට පිස්සු විකාර ගොඩාක් තියෙනවා. එක එක ඒවා හිතලු හදාගෙන එනවා. එක එක ක්‍රමවේද ඉදිරිපත් කරනවා. එක එක පූජා විදි ගෙනහැර දක්වනවා. ලෝක තමයි වැඩේ. ඔබ තමයි වැඩේ. ඉතින් ඒ වගේ දික්ටි කාන්තාරයක ඒ වගේ දික්ටි වනාන්තරයක අපි ගමන් කරනකොට කොහොමද නිවැරදි ක්‍රමවේදය අඳුනගන්නේ කියන එක හරි ප්‍රශ්නයක්. මම හිතනවා මේ වගේ වචනයක් කියන්න පුළුවන් නම් මේ මම මේ හිස්තැනටත් මම මමංකාරයක් බැස ගන්න බව සමහර වෙලාවට අවවාදයක් ලැබෙන්න පුළුවන් හිස්තැන තව තව ප්‍රබල කරවන්න හිස්තැනෙම ඉන්න කියලා. අන්න මොකද වෙන්නේ? තව මේ මමංකාරය වැඩි කරන්න කියලා තමයි කියන්නේ. මේ මමංකාරයට තව අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. දැන් අපි එහෙම එකක් කියන්නේ. අපි කියනවා මේ ශුන්‍යතාවය කියලා කියන අර්ථ දැකීම උනත් ඔය කියන හිස්තැන නෙමෙයි ශුන්‍යතාවය කියන්නේ. නිකන් මේ දහමේ ශුන්‍යතාවයක් හඳුන්වනවානේ. emptiness කියලා ඔය කියන්නේ. දැන්වල එහෙම. ඔය emptiness කියන හඳුන්වන්නේ ඔය ඇති බව සහ නැති බව අතර හුවමාරුව. ඒ හුවමාරුව තමයි empty. හැම වෙලේම පිරුණු බව හිස් බවකින් ප්‍රතිස්ථාපන වෙනවා. හිස් බව නැවතත් පිරුණු බවකින් ප්‍රතිස්ථාපන වෙනවා. ওই දෙපැත්තට ඕකේ කැරකවිල්ලක් තියෙනවා. මෙන්න මේ කැරකවිල්ල දකින්න කෙනෙක් තේරුම් ගන්නවා හිස් බව මතුණාද ඒක පිරුණු බවකින් ප්‍රතිස්ථාපන වෙනවා. පිරුණු බව මතුණාද නැවතත් හිස් බවකින් ඒක ප්‍රතිස්ථාපන වෙනවා. ඔන්න ඕක තමයි නියම ශුන්‍යතාවය. මේ දෙක අතර හුවමාරු දකිමින් කෙනෙක් තේරෙනවා මේ හිස්සුණත් එකයි පිරුණත් එකයි. හිස්සුණත් එකයි පිරුණත් එකයි. එතකොට අපි හිතමු දැන් මේ හිස්තැනට මමංකාරයක් බැස ගන්නවානේ. හිස්තැනට මමයා බැස ගන්නවා. එතකොට තේරුම් ගන්න ඕනේ අනේ හිස්තැන නැති වෙනකොට මේ මමයාට රිදෙනවා. හිස්තැන නැති වෙනකොට. ඊට පස්සේ ආපහු ඔන්න දැන් නැවතත් දේවල් මතුවෙලා ඇවිල්ලා තව ටිකකින් හිස් වෙනවා. හිස් වෙනකොට මමයා සතුටු වෙනවා. ඔන්න ඔය විදිහට මේ හිස්තැනට එන්න යන්න දෙන්න. එයා ස්වභාවයෙන් මතුවෙනවා. ටිකක් වෙලා තියෙනවා. ආයෙ ටිකකින් නැති වෙලා යනවා. ඒ මතු වෙනකොට ප්‍රසාදෙකුත් ලයික්ස් ඇන්ඩ් ඩිස්ලයික්ස් කියන්නේ මතු වෙනකොට මනාපෙකුත් දුරු වෙනකොට අමනාපෙකුත් තියෙනවා නම් අන්න ඒක තමයි ওই බැසගත්ත මමයාගේ ප්‍රමාණාත්මක විදහා දැක්වීම. ඒ මමයාගේ තරම පේන්නේ ඒකෙන් තමයි. මේ ස්තන එනකොට කොච්චර මේකට ප්‍රසාද වෙනවද? ස්තන නැති වෙනකොට කොච්චර ඒකට අපුලක් ගන්නවද කියලා. අන්න ඒ මනාපමනාව දකිමින් දිගට දිගට ওই හිස්තැනට එන්ට යන්න දුන්නොත් අනේ එතකොට තේරෙයි මේ බැසගත්ත මමයව දුරු කරන ක්‍රමය ඒක තමයි තියෙන්නේ. ඒක හිස්තැන ආවනේ බිඳෙන්නම ඕනේ. සමාධි ආවනේ බිඳෙන්නම ඕනේ. ඔය අනිශ්චිත වෙන්න බෑ ඔහොම. නිකන් අනිශ්චිතව ඉන්න කියනවා නිකන්. කිසි දෙයක් නොකර මොන පිස්සුද අප්පා එහෙම ඉන්න පුළුවන් නම්. එහෙම ඉන්න බෑ. මේ වෙනුවට ඔය කරන බොහුනුව කරගෙන යන්න. දවසක අනිශ්චිත වෙයි එතකොට. අනිශ්චිත වෙයි. ඒක වෙන්නේ පස්සේ කාලෙක ඒක ඔය කරන බුණේ ප්‍රතිඵලයක් විදියට. කෙලින්ම අනිශ්චිත වලට ගිහිල්ලා ප්ලග් වෙන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම උපදෙස් ලැබෙනවනේ ඒකත් අවුලක් තියනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අන්න යෙදිලා බලන්න ඔය හුවමාරුවට වැඩි වැඩියෙන් ඉඩ දෙන්න කියලා අපි කියමු.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ද ස්වාමීන් වහන්සේ ලැබී ඇති වාර්තා එපමණයි. වහන්සේට වෙලාවක් තියෙනවා නම් අපිට පුළුවන් සාකච්ඡාවකට ඉන්න සභාවට විවෘත කරන්න.
මේවා නෑනේ තියෙනවද නෑ
දැන්ට නම් නෑ ස්වාමීන් වහන්සේ පොඩි වෙලාවක් අපි හිතලා දුන්නොත් හොඳයි කියලා විනාඩි 10ක් විතර වගේ කෙටියෙන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
තියෙනවා නම් අහන්න කිමු 10ක් බලන් ඉන්න බෑ.
සමාවෙන්න බඳුලුවම අවසරයි ස්වාමීන් වහන්ස, මේ අජිත් මහත්මයා වාර්තාවක් එව්වයි කියලා තියෙනවා මට පේන්නේ. මේ බඳුලුවාමට එක හම්බුණාද?
මම කිව්වා එයාට මගේ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න කියලා. විනාඩියක් දෙන්න මම බලන්නම් මට එවලද කියලා. ආව් මට තියෙන වார்த்தාව ලැබිලා මම ඒක කියවන්නම්. ඒක ඕපන් කරගන්න බෑනේ. හරි ස්වාමීන් වහන්සේ මම වார்த்தාව ඕපන් කරා. කියවීමට අවසර. 11 වන කමඨහන් වார்த்தාව. සක්මන් භාවනාව. තෙරුවන් වැඳ කමාකොට දෙවියන්ට ඥාතින්ට පින් දී භාවනාව පටන් ගත්තා. විනාඩි කිහිපයක් සැහැල්ලුවෙන් අතපය සැහැල්ලු කොට ගමන් කළා. පාදවලට සිත යොමු වුණා. පළමුව වම දකුණු ලෙසත් ඊටපසුව ඔසවනවා තබනවා ලෙසත් කාලය ගතවත්ම ඔසවනා යවනවා තබනවා ලෙසත් මෙනෙහි වුණා. පසුව පාදයේ තබන අවස්ථාවේ විලුඹ වදින ආකාරයේ ක්‍රමෙන් ස්පර්ශය පාදයේ ඉදිරියට මාරුවන ආකාරයේ සහ මහපට ඇඟිල්ලෙන් අනිත් කකුලට මාරුවන ආකාරය මෙනෙහි වුණා. ස්පර්ශයේදී කකුලේ පටවි ධාතුව කාපට්ටකේ පටවි ධාතුව හා වදින ආකාරයත් කකුලේ උණුසුම සහ කාපට්ටකේ සිසිල තේජෝ ධාතුන්ගේ එකතු වීමක් ලෙසින් අත්විඳා. ශරීරයේ වරින් වර ඇති වේදනාවන් වායෝ ධාතුව ලෙසත් වේදනාවක් ලෙසත් අත්විඳා. මුලදී පීවර 50ක් පමණ කල්පනාව පිට නොගොස් පාද කෙරෙහිම රැඳුණා. ඉන්පසුවත් වරින් වර කල්පනාව පිට ගියත් මතුවන පාදවලට ඇදෙන ආකාරය අත්විඳා. ගමනේ වේගය වරින් වර වෙනස් වුණා. කනින් නැසෙන ත්‍රීව්‍ර රැහියන්ගේ වැනි නාදයන් දුරින් නැසෙන වාහන සහ කුරුල්ලන්ගේ නාදත් ඇසුණා. එක්වරක වර්ෂාවේ ශබ්දය ඇසුණා. ආපෝ ධාතු ලෙස කල්පනා කළා. පසුව පරයන්ක බානට හිඳගත්තා. කාලය විනාඩි 45යි. සයන්ස පරයන්ක භාවනාවත් කියවන්නද? දිග වார்த்தාවක් ඉඳා.
කියන්න කියන්න.
එහම සක්මන් භාවනාවට පසු ඉඳගත් නිසා සිත බොහොම සැහැල්ලුවේ තිබුණා. මම දැන් මෙතන ලෙසත් ශරීරයේ සම්මිතික බවත් කල්පනා කළා. උදරයේ පිම්බීම හැකිලීම ඉතාම සියුම් ලෙස දැනුණා. වායෝ ධාතුව නිසා උදරයේ පිම්බන ආකාරය සහ හැකිලෙන ආකාරය මුල මැද අග වශයෙන් මෙනෙහි වුණා. හුස්ම වාර කීපයකින් එය නොදෙනී ගොස් ඇස් ඉදිරිපිට කහපාට දර්ශන තලයට යොමු වුණා. නැවතත් වරින් වර උදරයේ පිම්බීම හැකිලීම කෙරෙහි සිත යොමු වුණා. වායෝ ධාතුව පෙනහළු වල පහත කොටස් වල ගැටෙන ආකාරය පටවි ධාතුවක් ලෙස අත්විඳා. බොහෝ වේලාවක් සිත පිට ගියේම නැහැ. පොපි දකුණු පැත්තේ ආ වේදනාවක් වායෝ ධාතුව ලෙසත් වේදනාවක් ලෙසත් අත්විඳා. ටික වේලාවකින් එය නැතිව ගියා. නැවතත් උදරයේ වෙත සිත යොමු වුණා. දකුණු උකුල් ඇටේ ප්‍රදේශයෙන් ආ වේදනාව කෙරෙහි ඉහත ලෙසම මෙනෙහි කළා. වේදනාව නැතිව නොගොස් දිගටම පැවතුණා. එසේ පවතිද්දීම කල්පනාව උදරයටත් උකුල් ප්‍රදේශයටත් මාරු වෙමින් යොමු වුණා. ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලයට සිත යොමු වුණ විට කිසිවක් නොමැති ශුන්්‍යතාවය අත්විඳා. තෙරුවන් කමාවකට දෙවියන්ට ඥාතින් පින්දි පරංග බව අවසන් කළා. කාලය පැයකයි විනාඩි 5යි. වார்த்தාවේ අවසන් ස්වාමී.
ඔව් එතකොට මේකේ මේ වார்த்தා දෙකේම මගේ අවධානයට කියපු දේ තමයි අර ආරම්භය. ආරම්භයේදී අර විවේකයෙන් ඇවිදිනවා. ඒ ටිකක් වෙලා සැහැල්ලුවෙන් විවේකයෙන් ඇවිදිනකොට ඉබේම මේ පතුල දැනෙනවා. ආයෝගේ හඹාගෙන යන දෙයක් නැහැ. මේ වෙනුවට අර වාඩි වෙලා ඉන්න වෙලාවෙ ඉරියව්ව හදාගෙන සැහැල්ලු වෙලා ඉන්නකොට පොඩ්ඩක් ඉන්නකොට ඔන්න ඉබේම අර බඩ පපුව උස් පහත් වීමක් පිම්බීමක් හැකිලීමක් ඉදිරිපත් වෙනවා. ඕක තමයි ඔය ඇප්‍රෝච් එක තමයි. එළඹුම ගොඩක් වටිනවා. මං කියන්නේ ආපු ඉතම අවුරුදු 10ක් භාවනා කරා කියලා. 10ක් භාවනා කරත් ඔන්න ඔය සරල එළඹුම තියාගන්න. නිකන් පොඩක් වෝම් අප් වෙලා ඉන්නකොට ඔන්න ඉබේම මේ පතුල දැනෙනවා. ඔන්න ඉබේම පිම්බීම හැකිලිම ඉදිරිපත් වෙලා එනවා. ඒකත් 100 පීටවාගෙන යනකොට ඔය තව තව නොයෙකුත් කී දේවල් ඔය එක එක ආවට මොකද නැවත නැවත පතුල වදින බව, නැවත නැවත බඩපපුව උස් පහත් වෙන බව දැනගනිමින් අපිට කල් ගෙවන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ප්‍රතිපදාව. ඒ ඒ එළඹුම හරියට හදාගත්ත කෙනෙක්ට, ඒ මූලික පදනම හරියට හදාගත්ත කෙනෙක්ට කොච්චර කාලයක් ගියත් පැටලෙන්න වරදින්න හේතුවක් නැහැ. මේක නිසා අනේ සරලත්වය තියාගන්න. ජෝන් කබට්සින් මිනිහා බෞද්ධයා, මේ ඔය ඇමරිකාවේ ඔය අනම්මනම් ඔය මයින්ඩ්ෆුල්නස් බේස් තෙරපි යෝජනා කරන මනුස්සයා මිනිහා කියනවා මම අවුරුදු 30ක් තිස්සේ භාවනා කරනවා. තාමත් මම හැම පරයන්කකටම එළඹෙන්නේ නිකන් රෑන්ක් බිගින කෙනෙක් වගේ. මේ අද පටන් ගන්න කෙනෙක් වගේ සරලත්වයකින් මම එළඹෙනවා කියලා. මොනවා හරි එදුවානේ අපි අවුරුදු 10ක් භාවනා කරලා මොනවා හරි රැස් කරගත්තා කියලා ෂුවර් එකට වැරදිලා. මේ ටික එකතු කරගත්තා කියලා එදුවානේ ෂුවර් වැරදිලා. ඒක තමයි වැරදි. ඒක නිසා ඔන්න ඔය සරල එළඹුම මතක තියාගන්න. ඒ එළඹුමත් එක්ක යෙදෙනකොට අර වෙදී නොයෙකුත් දේවල් එන්න පුළුවන්. පාට වෙනස් වෙනවා, පිටිවිලි ගලාගෙන එනවා, තව තව හිස් තැම්මත් වෙලා එනවා. ඔය කොයි දෙයාවත් ඒ දේවල් එන්නෝ යන්නෝ කියන අදහසින් අපි වැඩේ දිගට කරගෙන යනවා කරගෙන යනවා. ඊට පස්සේ තව පොඩි දෙයක් මතක් කරන්න. දැන් අපි හිතමු දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා එයා මෙහෙම වාඩි වෙලා ඉන්නකොට මේ ඇඟ නිකන් ගලක් වගේ වේගන, බර වේගන, තද වේගන ආවලු. ඇවිල්ලා මේ ඇඟම නිකන් හිර කරාලු. පොළවට සම්බන්ධ වුණා වගේ ගතියක් මට දැනනලු. ඊට පස්සේ ඔන්න ටික වෙලාවකින් ඒක ආපහු ලිහිල් වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා සාමාන්‍ය නිකන් විවේක තත්ත්වයක් මතුවලා ආවලු. ඉතින් මේ මනුස්සයා කියනවා දැන් ඉතින් අර විවේක තත්ත්වයේ ඉන්නකොට කම්මැලිනේ. ඒකින් ද මම ධාතු මනසිකාරයක් මෙනෙහි කරාලු. ඔන්නෝ මේකක් කිව්වා. අර ධාතු මනසිකාරය කලින් ඇවිල්ලා හොම්බෙම වැදිලා. ඒක දන්නේ නැහැ. අර පටවි ස්වභාවය ඇවිල්ලා හොම්බෙම වැදිලා ඒක දන්නේ නැහැ. දැන් පස්සේ අර විවේකයේ ඉන්න බැරිකොට ඒ මොකක් හරි කරන්න ිතුනාම ඔන්න ඔය ධාතු මනසිකාරයක් පස්සේ මෙනෙහි කරා කියලා එයා කියලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ප්‍රකාශකදී තේරුම් ගත යුතු තමයි මේ එන එක තියෙනනේ මොකක් හරි මේ අත්දකින්න එක. ඒක තුල ඔය ක්‍රියාවලිය තුල විතක ධාතු මනසිකාරයක් තියෙන්න පුළුවන්. ඒක මේ ධාතු මනසිකාරය කරනවා කියලා වචනෙන් කියනටත් වැඩිය අර ඝන බවත් එක්ක අර පොළොව ආගේ වුණා මාව ගල් ගැහිලා ගියා කියන එකත් එක්ක ඉන්න තාක්කල් ඒ ඉන්න මොහොතක් පාසා වෙන්නේ ධාතු මනසිකාරය. ඔගේ ධාතු මනසිකාරය කියලා ලේබල් එක ගහන්න ඕනේ නැහැ. ඒ වෙනකොට වෙන්නේ ඒක තමයි. ඒක නිසා තේරුම් ගත යුතු තමයි මේ එන දේත් එක්ක ඉන්න. එන දේත් එක්කින් දිහා මොකක් හරි අදාළ මනසිකාරය වෙයි. ඒක ධාතු මනසිකාරය කියලා අයි නිකන් ලේබල් කරන දෙයක් නැහැ. ඊට පස්සේ අර හිස් තැනක් අහාම ඉස්තන බිඳින්න මොනවා හරි අදහසක් එනවනේ. අර මේක කරා නම් හරි අරක කරා නම් හරි කියලා තනිකරම අර ලැබිච්ච එක මොහොත ඒ ඉඩකඩ දූෂණය කරනවා අපි, ප්‍රතික්ෂේප කරනවා. ඒකින්ද මේ මොකද්ද ආවේ ඒකට එළඹිලා ඉන්නකො. එතකොට අවශ්‍ය ටික සිද්ධ වෙනවා. අවශ්‍ය ටික සිද්ධ වෙනවා. අපිට අර අතින් දාලා කෑල්ලක් එහෙම කරන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට අර ක්‍රියාවලියක ඉන්නකොට ඒ ටික ඔක්කොම සිද්ධ වෙලා වැඩේ වෙලා ඉවරයි. අපි දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමු දැන් අර පහුගිය දවසක කොල්ලෙක් එක්ක මේ අපි ඔය මේ ඩ්‍රයිවර් මහත් එක්ක ඉන්නවා. ඒ කොල්ලා එක ගියා ඔය කොළඹ දවස් කීපයක්ම ගියා. මේක කොල්ලට කොළඹ හුරු නැහැ. ඉතින් මේ ඔන්න ඉදා එනකොට මං කිව්වා මේ රාජගිරිය ටවුන් එකෙන් දාලා යන්න මෙතනින් යන්න දාන ඉදාලා යන්න කියලා. ඊට පස්සේ දැන් ඔන්න එහෙනම් එහෙන් යන්න කියලා ගියා. ඊට පස්සේ දැන් ඔන්න ටවුන් එක පහ වෙනවා. දැන් මේක අහනවා ස්වාමීනාස මේ රාජගිරිය ටවුන් එකද ස්වාමීනාස? මං කෝ ඔව් ඉතින් මේ රාජගිරිය ටවුන් එකනේ. ඈ ස්වාමීනාස යෝ ස්වාමීනාස මම මෙතන ගිහිල්ලා තියෙනවා නේ, කොතෙකුත් ගිහිල්ලා තියෙනවා. අදනේ දන්නේ ස්වාමීනාස රාජගිරිය ටවුන් එක කියලා. රාජගිරි ටවුන් එකේම තමයි ඉඳලා තියෙන්නේ සෑහෙන. හැබැයි ඌ දැනගෙන ඉඳලා නැහැ රාජගිරි ටවුන් එක කියලා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? ඈ ඉතින් අත තමයි යන්තම් ඥානය පහළ වුණේ. ඥානය පහළ වුණේ අද තමයි. මේ රාජගිරි ටවුන් එකනේ. ඉඳලාම තියෙන රාජගිරි බලනකොට මම කොච්චර ගිහිල්ලා දිනන ස්වාමීන් වහන්සේ මේ රාජගිරියද ස්වාමීන් වහන්සේ. ඈ මේ රාජගිරි ටවුම කියන්නේ මේකටද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඉන්න තමයි වැඩි. අපිත් රාජගිරියට ආවම හරහා කොතේකුත් ගිහිල්ලා ඇති. අනේ රාජගිරිය කියලා දැනගෙන ගිහිල්ලා නැහැ බලනකොට. මේකනේ වැඩි. ඔන්න ඔහොම දෙයක් ඔය ඔය කරන පුහුණුව තුලත් තියෙනවා. අපි හිතනවා මේ රාජගිරියට ආවමට ඔබව සාදරයෙන් පිළිගනිමි කියලා. මේ බෝඩ් එකක් හම්බුවේ හොම්බේ ඇවිල්ලා වදී කියලා බෝඩ් එක එහෙම එකක්. එහෙම එකක් නැහැ. මේ වෙනුවට පව් කරගෙන යනවා මොන මොනවද ඔය ටිකක් තියෙනවා. මේ කොහෙදෝ දන්නේ නැහැ. අනේ හැමදාම යනවා. බලනකොට ගිහිල්ලා තියෙන්නේ රාජගිරියට ටවුන් එක හරහා. ඒක තමයි වැඩේ. ඒකින්ද ඔය ඔය එන එකත් එක්ක ඉන්නකෝ. එතකොට වැඩේ වෙලා. නම දැනගත්තේ නැත්නම් රාජගිරිය හරහා නේ යන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. හරි. වැඩේ වෙලා. අන්න ඒ විශ්වාසයෙන් කරගෙන ගියාම හරි. හොඳයි. ඉසලකුණු පේනවා. සුබ ලකුණු තියෙනවා. කරගෙන යන්න.
එහමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං අදිනවා.
වෙන ප්‍රශ්නත් නැහැ. අපි එන අවසන් කරනවා.
එහමයි ස්වාමීන් වහන්සේ. ඉතාලම වහන්සේ කිව්වේ වටිනා කාලය අපි වෙනින් ගත කරාට බොහොමත්ම පිං නිදුක් නිරෝගී වේවා. මයිතන දැන් කෙනෙක් අත උසල තියෙන සවනස මයිතන වෙලාව අවසන් නේද සවනස අවස්ථාවක් දෙනවද?
අත උසල තියෙනවා නම් දෙමු අවස්ථාව. උස්සන්න නැති හින්දා තමයි මම කිව්වේ නෑ කියලා.
ඔව් ශ්‍රියානීට පුළුවන් දැන් ඉදිරිපත් කරන්න. අන්මියුට් කරන්න.
ස්වාමීන් වහන්ස අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් තියෙනවා අවසර කියන්න.
ස්වාමීන් වහන්ස මමත් අවුරුදු 7ක වගේ ඉඳන් භාවනාව කරගෙන යන කෙනෙක් කතා කරන්නේ. මගේ නම ශ්‍රියානි. මම පානදුරේ මේතිටි ගැටන සම්බන්ධ වුණේ ස්වාමීන් වහන්සේ 2019 වගේ ඉඳලා. මම හිතනවා දැන් මම ගොඩක් කරගෙන යනවා ස්වාමීන් වහන්සේලා කිව්වා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නිශ්ශබ්දතාවයනේ ගොඩක් වෙලාවට අපිට බලන්න කියන්නේ බිම ඉඳ ප්‍රරයන් කින්ද ගත්තාම මට එතකොට පේන දේ තමයි ඒ වෙලාවට වෙන දේ තමයි මම ගන්නෙ. හුස්ම රැල්ල පස්සෙම යන්නේ නැහැ, හුස්ම පෙනුන්නේ නැහැ කියලා හිතන්නේ. සමහර ලාවට මට පේන්නේ හුස්ම වාර 4යි 5යි, ඊට පස්සේ හුස්ම පේන්නෙම නැහැ. මං නිශ්චලව ඉන්නවා. ශරීරයට දැනෙන දේවල් තමයි මං ඒ වෙලාවට හොයන්නේ. දාඩිය දානවා, නැත්තම් හුලං වදිනවා, නැත්තම් එක එක තැන් රිදුම් දෙනවා. ස්වාමිනාස මං අර කකුල් දෙක නවාගෙන බිම ඉඳගන්නේ. කකුල් දෙක නවාගෙන බිමේ ඉඳගත්තාම ස්වාමීන් වහන්සේ අර පටන් ගත්ත කාලේ නම් මට ඇත්තටම පැය 3 කාලක් විතර එක දිගට ඉන්න පුළුවන් හැකියාව තිබුණා. දැන් මමත් හැමදාම ඩේලි උදේට පැයක් පරයන්කේ ඉන්නවා. පැයක් කිව්වහම පැය කාලක් විතර සක්මන් කරලා ඊළඟ පැය 3 කාල තමයි පරයන්කේ වාඩි වෙන්නේ. ඒ වාඩි වුණාම ස්වාමීන් වහන්සේ අර මුල හරියේදී අර ටික හොඳට වෙලා මගේ වම් කකුලේ දණ හිසේ ඉඳලා පොඩි රිදුමක් තියෙනවා. ඒ රිදුම නිසා මට ඒක මුලදිනම් මම ඇත්තට මේක ප්‍රශ්නයක් කරලා කියලා එතනින් නැගිට්ටා. නමුත් දැන් ස්වාමීන් වහන්සේලා කියලා දුන්න විදිහට නැගිටින්නේ නැහැ. ඒක දිහා බලාගෙන මෙනෙහි කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතන මට තියෙන ප්‍රශ්නේ දැන් මම ඒකෙන් අවසන් කරා. මගේ රිදුම ගැන කල්පනා කරලානේ. එතකොට ඒක විනාඩි 10ක් විතර කල්පනා කරනකොට ඇත්තට මේ රිදුම නැති වෙලා යනවා. එතකොට මේක ඇති වෙන නැති වෙන දෙයක් කියන එකත් මම තේරුම් ගන්නවා. මම ස්වාමීන් වහන්සේ එතනින් මගේ වැඩසටහන, ඒ කියන්නේ මම පැයක කාලයක් වගේ කියලා අදිෂ්ඨාන කරගෙන තමයි ඉඳගන්නේ. එතකොට අවසන් කරලා පින් දීලා එහෙම කරගන්නවා. ආයිත් මම සාමාන්‍යයෙන් හවසට තමයි කරන්නේ බුදුන් වැඳලා. ඊට පස්සේ පැය භාගයක්, පැය 3 කාලක් වගේ කාලයක් භාවනාවේ දෙනවා. ඒක ඩේලි කරනවා ස්වාමීන් වහන්ස. මට තිබෙන පොඩි ප්‍රශ්නේ තමයි මං දැන් ස්වාමීන් වහන්සේ එතකොට වේදනානුපස්සනාව කියලා අමුතුවෙන් මෙනෙහි කරන්න ඕනේ නෑ නේද ස්වාමීන් වහන්ස? ඒ වෙන දේ දිහා බලාගෙන හිටියාම හරි නේද?
ඔව් වෙන දේ දිහා බලාගෙන ඉඳියාම එන පස්සනාවක් කියලා එකට කියන්නේ. වේදනානුපස්සනාවක් නෙමෙයි. එන පස්සනාවක් කරගෙන ඉඳියාම හරි. එන්නේ හොඳම පස්සනාව තමයි. ඒ වෙලාවට හරියනම් පස්සනාව තමයි එන්නේ. ඒකින්ද ඔය මේ අරක කියලා වෙනම කරන්න දෙයක් නැහැ. චිත්තානුපස්සනාවක් කියලා වෙනම කරන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ ඕක තියෙන්නේ කැඳයක්. ඔය හතරම එකතු වෙලා හැදිච්ච කැඳයක් තියෙන්නේ. විටෙන් විට කායානුපස්සනාවක් ප්‍රමුඛ වෙනවා. විටෙන් විට වේදනානුපස්සනාවක් ප්‍රමුඛ වෙනවා, විටෙන් විට චිත්තානුපස්සනාවක් ප්‍රමුඛ වෙනවා, විටෙන් විට ධම්මානුපස්සනාවකුත් ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඒක නිසා ආතේරුම් ගත යුතු තමයි මේ එන පස්සනාවත් එක ඉන්න. එන්නේ මොකද්ද යාගේ ලේබල් ඕනෙත් නෑ අපිට. ඒ වෙනුවට වැඩේ කෙරිලා ඒ එන එකත් එක්ක ඉඳිහම ඒ විශ්වාසය තියෙනවා නම් හරි. තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ, මේ කියපු වචන ටිකත් එක්ක ඇහුනහම මං අහන ප්‍රශ්නේ තමයි, දැන් ඔය පැය ඉවර කෙනවනේ,
එහෙමයි
වෙනකොට භාවනාවත් ඉවරද?
නෑ ස්වාමීන් වහන්සේ, ගෙදර කටයුතු කරනකොට මං
නෑ. එහෙම කියවෙන්නේ නෑනේ, එහෙම කියවෙන්නේ නෑ. කලින් කියපු වචන ටික රෙකෝඩින් එක තියෙනවා අහලා බලන්න. එහෙම කියවෙන්නේ නෑ, ඒ අර්ථෙන් කියවෙන්නේ නෑ. එතකොට අන්න එහෙනම් ඇවිද්දත් වාඩි වෙලා ඉඳියත් ඒ වාඩි වෙලා ඉඳි එකෙන් නැගිට්ටත් තම තමුන්ගේ දිනදා වැඩ කටයුතු වලට ගියත් බුදුන් වැන්දත් ඒ හැම දෙයක්ම භාවනාවකට යෙදෙනවා කියන අර්ථෙන් යෙදෙන්න පුළුවන් නම් ඒක තමයි නියම ප්‍රතිපදාව. එහෙම නැත්තම් ඔය පැය පැය කරලා ඔක ගොඩ දාන්න බෑ. පැය පැය කරලා ගොඩ දාන්න බෑ කියන්නේ ඔය පැය දෙක විතරනේ එතකොට කව කවුන්ට් එන්නේ ඔය කියන විදිහට. නෑ එහෙම එකක් නෑ. ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් කියලා සිහිය පිටවා ගන්න විතරයි තියෙන්නේ. සිහිය පිටවාගෙන ඒ වැඩ කටයුතු දෙන්නේ නෑ. මෙලෙම සාර්ථක නෑ. නමුත් ඒකත් අවස්ථාවක් ලැබෙනවනේ, අනිද්දටත් අවස්ථාවක් ලැබෙනවනේ. අන්න ඒ අප්‍රෝච් එක ගත්තා නම් ඔය පැය දෙකකට කොටු වෙන්න ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ කොටු වීම නැති වුනහම අන තේරෙනවා නියම භාවනාව ඒක තමයි කියලා. ඒකින්ද එහෙම කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම ගොඩක් වෙලාවට එහෙම කරනවා. දැන් අතු ගානකොට අතු ගාන තැනට හිත ගන්නවා.
ඔව් ඒක ඔළුවට යන්න ඕනේ. ඒක ඔළුවට යනවා කියන්නේ ඒ ආර්ථේ වැටෙන්න ඕනේ. ඒ ඔය භාවනා කියන වචනේ නිකන් හුණියම් වෙලා තියෙනවානේ. නිකන් මේ ෆෝමැලිටිස් වැඩි, නිකන් භාවනා කරුවාම පිස්සු විකාරක් තියෙනවා. එතකොට නිකන් 100 පීට වා ගන්නවා කරුවාම දවසේම 100 පීට ගන්න පුළුවන්. සමහරු කැමති නැහැ, වචනෙට කැමති නැහැ. අයියෝ ඔයර නැතිවනේ මේ 100 පුදු කළ හරියන්නේ නැහැ භාවනා කරන්න ඕනි කියලා. නෑ තියෙන ඉහෙළම භාවනාව ඒක තමයි. ඒක හින්දා නිකන් ඊයේ දෙන්න තව තව වැඩිපුර එදිනෙදා ජීවිතේට ප්‍රමුඛතාවයක් දෙන. එතකොට ඔය මේ ඇටිටියුඩ් එක වෙනස් වෙනවා. ඇටිටියුඩ් එක අපිට හිතලා වෙනස් කරන්න බෑනේ. ඒ වෙනුවට යෙදෙන කෙනාගේ කමඨාන සුද්ධ වෙනවා නම් එදිනදා ජීවිතෙත් භාවනාවක් බවට පත් වෙනවා නම් අනේ එතකොට ওই වචන වෙනුවට වෙන වචන ඉබේම පාවිච්චි වෙනවා. ඒක තමයි යෙදීමත් තරහ ඒ වෙනසට සුදුසු කාලයක් නැත්තම් ඔතනින් ඕක හිර වෙනවා. ඒකයි වෙන්නේ. ඔතන හිර වෙනවා. කීයේ ඉඳලා භාවනා කරත් වැඩක් නැහැ. ඔතනින් ගිහිල්ලා ඕක හොය හොය ඔතන ඇටකුණා වෙනවා. ඒ නොවෙන්න නම් කලියුත්ත තමයි මේ මම මේ ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. මිනිස් එක්ක එක කතා කරත් බස් එක වාඩි වෙලා ඉඳියත් ආහාරයක් ගත්තත් ඒකක් බිව්වත් මොන දේ කරත් භාවනාවක් ඉදිරිය කරන ශිල්පේ තේරුම් ගන්න ඕනේ. තරලව සිහිය පීටවගෙන කරනවා හැම වෙලේම සාර්ථක නැහැ. කමක් නැහැ දිගට යෙදෙනවා කියන අදහස තියෙනවා. හොඳයි එහෙනම් ඈ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ දුක් නිරෝගී වේවා.
හොඳයි එහෙනම් බන්දුල මාමා අපි මෙහෙන් විසන්ති වෙනවා. සාමාන්‍ය උරුපුරුදු විදියට අවසන් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං ඔබ වහන්සේගේ කාල වෙනුවෙන් උපුණින් ගත කිරීම තෙරුවන් සරණයි. නදීප් ඔබට බාරයි.
තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ,
බොහොමත්ම පිං බන්දුල මාමා, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දිනෙත් අපේ වැඩසටහන සුපුරුදු ලෙස පුණානුමෝදනාව සිද්ධ කිරීමට ඊළඟක්කාටම මම ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි නදී. අද දින වටිනා අනුශාසනාවකින් සහ කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ස්වාමින් වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. එසේම මේ තිරගල නිස්සරණ වනේ වැඩවසන ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට අප කැපවී කටයුතු කළ කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින යම් ජීවියෙක් වේ නම් ඒ සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සහ වැඩසටහන කරගෙන යාම සඳහා උදව් උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි වැඩ කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ස්වාමින් වහන්සේලා වන්දනා කිරීම. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං. සාමිනා කතම් පුඤ්ඤම් මයිහන්දා තබ්බං. ඕකාසදවාරත්තේන කතන් සම්බං අච්චයන් කමතමේ බන්තේ. ඕකාසකමාමි බන්තේ දුතියම්පි ඕකාසකමාමි බන්තේ තතියම්පි ඕකාසකමාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.